හරි නේද? එතකොට අපි කලින් දවසේ අභිධර්ම පිටකේ සම්බන්ධව විස්තර ටිකක් කතා කළා. තවත් අමතර කරුණු කීපයකුත් මතක් කරලම අපි අද පටන් ගමු. නේද? එදා අපි මේ කතා කරපු කරුණු වලට අමතරව තවත් කරුණු කීපයක් අපි නාව්‍යනේදී උගන්වද්දී එකතු කළා. ඒ ටිකත් අපිට හිතුණා පිරිසට වැදගත් වෙයි කියලා. ඒ නිසා ඒ ටිකත් අපි ඉක්මනට කතා කරගෙන ගිහිල්ලා අපි පටන් ගමු. එහෙම හොඳයි නේද? අතර කලින් දවසේ අපි කතා කරපු ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවද කට? ඉරිසට ඇති වුණ ගැටලුවක් එහෙම තියෙනවා නම් මොනට අහන්න බලන්න. ඉවර වෙනකම් නේද? අපි විස්තර කරගෙන යද්දී ඇතැම් විටක ව්‍යාකරණ කරුණු එහෙමත් අපි කියනවා. ඒ ටික අවශ්‍යද නැද්ද කොහොමද? හොඳ සමහර තැනකදී වැදගත් වෙයි. ගොඩාක් වැඩිපුර අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අත්‍යවශ්‍යයි කියලා වගේ හිතෙන තැන්වල ඒ තැනොත් අපි කියනවා. එහෙමත් නැත්නම් ඒ ටිකත් අපිට අඩු කරලා යන්න පුළුවන්. කොහොමද? හොඳ කියන එක හොඳයි. කොහොමද හිතන්නේ? එහෙම හොඳයි. අපි ප්‍රශ්නත් අහනවා එහෙමනම්. නේද? එතකොට අපි මෙතෙන්න දාලා තියෙනවා මේ අවශ්‍ය අපි හදපු සටහන්, ඒ වගේම තව අපි මේ කතා කරන කරුණු වලට අදාළ සමහර පොත් කීපයක් ඒ වගේ. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒකෙන් මේ අවශ්‍ය ඒවා අරන් තියා ගන්න පුළුවන්. කාගෙන්ද ඉල්ලා ගන්න ඕන? කවුරු භාරයද තියෙන්නේ මේක? පවුරු චිත්තයස් මගේ නෑ. අහලා ඉල්ලගෙන යන්නේ නෝ. එතකොට මේ සොෆ්ට්වෙයාර් එකේ පිරිසට පාවිච්චි කරන්න පුළුවන් අභිධර්ම චන්ද්‍රිකාව එහෙමත් තියෙනවා මේකේ. ඒ කැමති නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ටිකත් කතා කළා නා වූ යෙනිදි නම් සෝතානුගත සූත්‍රය කියවලා ඇති ධර්මයේ ඉගෙනීමේ තියෙන වටිනාකම ගැන කියවෙන ධර්මයේ ඉගෙනීමේ ආනිසංස ගැන කියවෙන සූත්‍ර දේශනාව මේකේ මේ කොහොමද දන්නේ මේක සිටින්ස් හදන්නේ ඒක අපි හැමෝටම කියන්න අවශ්‍ය නැති වෙයි මේ ටික කියවලා බලලා ගැටලුවක් තිබුණොත් ඊළඟ දවසේ හමු නේද එහෙම හොඳයි මෙතන කෙටියෙන්ම කිව්වත් ධර්මය ඉගෙනගත්තු කෙනෙකුට ලැබෙන ආනිසංස හතරක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මතක් කරනවා යම් කෙනෙක් මේ සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ආදී නවාංග ශාස්ත්‍රෝ ශාසනය හදාarලා තියෙනවා නම් එතන හැදෑරීම කියලා කියන්නේ ඉගෙනගෙන ඒක දරාගෙන නුවණින් මෙනෙහි කරලා තිබීම කියන එකයි. ඒකට ඒ විදිහට අර්ථ සහිතව ඉගෙනගෙන තියෙනවා නම් ඒ කෙනා මරණයටපත් වුණාම මෙතන කියන්නේ මුට්ටස්සති කාලං කුරුමානෝ මුට්ටස්සති කියලා කියන එකේ තේරුම මොකද්ද? ඔව් සිහි මුලාව කියන එක. ඒතකොට අට කතාවේ විස්තර කරන්නේ සිහි මුලාව කියලා මෙතනින් අදහස් කළේ පෘථග්ජනව කාලක්‍රියා කළොත්. ඒ කෙනා දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබනවා. ඊට පස්සේ ඒ කෙනාට පහසුවෙන් මේ ධර්මය වැටහෙන්න පටන් ගන්නවා. හේතුව මොකක්ද? දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබුවාම පහසුවෙන් පෙර ජීවිත සිහි කරන්න පුළුවන් නේ. එතකොට තමන් අර පුහුණු කරපු ධර්මය, තමන් ප්‍රගුණ කරපු ධර්මය ඒ කෙනාට පහසුවෙන් අර්ථ වශයෙන් වැටහෙනවා. ඒ වැටහීම නිසාම ඒ කෙනාට පහසුවෙන් සිහිය පිහිටලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි මෙතන කියන්නේ අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමි හෝති. වහාම මාර්ග ඥානයන්ටපත් වෙනවා කියන එකයි තේරුම. පැහැදිලිද? පළවෙනි ආනිසංසය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ඒ වගේ බැරි වුණොත් ඒ වගේ තමන්ට වහාම වැටහුනේ නැත්තම් ඒ වගේ තැනක උපත්තිය ලැබලයිද්දී අපිචඛෝ භික්ඛු ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති තස්ස ඒවං හෝති. ওই විදියට දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා ඉන්න අවස්ථාවේ රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට වැඩම කරලා දේව පිරිසට ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේදී මේ දිව්‍ය පුත්‍රයාට කලින් පැවිදිව හිටපු මේ දිව්‍ය පුත්‍රයාට මතක් වෙනවා මාත් මේ විදියට කලින් පැවිදි වෙලා හිටියනේ කියලා අන්න වහාම සිහිය පිහිටලා ඉක්මනින්ම මාර්ග ඥාන පහළ වෙනවා. ඒ දෙවෙනි ආනිසංසය. ඊට පස්සේ විස්තර කරන්නේ ඒ අවස්ථාවත් ලැබුණේ නැත්තම් ඒ විදියට භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නෙත් නැහැ. නමුත් ඇතැම් අවස්ථාවකදී දිව්‍ය පුත්‍රයෙක් ඒ දේව පිරිසේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් විස්තර කරන අට කතාවේ මෙතන දේව පුත්‍රයෙක් කියලා කියන්නේ කවුද? ඔව් කියලා තියෙනවා. අහලා ඇති සනං කුමාර බ්‍රහ්මරාජයා. ඒ වගේ ධර්මය දේශනා කරන මගඵලලාභී දිව්‍ය පුත්‍රයෝ ඉන්නවා. ඒ වගේ කෙනෙක් ධර්ම දේශනා කරන අවස්ථාවකදී අර කලින් කීවා වගේම පහසුවෙන් ධර්මය අවබෝධ වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ කියන අවස්ථා තුනම ලැබුණේ නැත්නම් අපිචකෝ ඕපපාතිකෝ ඕපපාතිකං සාරේති සරසිතවං මාරිස සරිසතවං මාරිස යත්තමයන් ඔබ්බේ බ්‍රහ්මචරියං අචරිම් ආති සෝ ඒව මාහ සරාමි මාරිස සරාමි මාරිසාති. ඉතින් මොකක්ද වෙන්නේ? කලින් අපිත් එක්ක එකට පැවිදිකම් කරලා දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්න දිව්‍ය පුත්‍රයෙක් අපිට කලින් ඉපදිලා හිටපු කෙනෙක් අපි එහෙ ඉපදුනයින් පස්සේ මොන ගහනවා? ඊට පස්සේ මතක් කරනවා ආශ්මතුන් වහන්සේට මතකද කලින් අපි මේ මේ විදියට පැවිදි කටයුතු කළා? මෙතන මාරිස කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ කරන ආමන්ත්‍රණ පදයක්. සාමාන්‍යයෙන් පින්වත හරි කියලා කියන ඇති නේද? ওই වගේ අර්ථයක්. මට මේකේ වචනාර්ථය එකවරම මතක නෑ. පසුව ඒ ගැන හොයලා බලන්න. මතක විදියට කියන්නේ ප්‍රිය ආලපන වචනයක් කියලා. එතකොට මතක් කරනවා යාළුවේ මතකද කලින් අපි මේ විදියට මේ ධර්මයේ ඉගෙන ගත්ත අර එකට පන්තියේ ඉගෙන එක ළඟ හිටියේ කියලා මතක් කරනවා. එතකොට මතකයි මතකයි කියලා කියනවා. ඒක තමයි මේ කියන්නේ. සරාමි මාරිස කියලා. අන්න මේ විදියට මතක් වුණයින් පස්සේ අර විදියට සිහි කළයින් පස්සේ ඉක්මනටම සිහිය පිහිටනවා. ඒ විදියට ඉක්මනින්ම මාර්ග ඥාන ඵල ඥාන උපදවා ගන්න පුළුවන් වෙනවයි කියනවා. හොඳයි. එතකොට මෙන්න මේ විදියට ආනිසංස හතරක් තියෙනවා කියලා භාග්‍යතුන් දේශනා කරනවා. ඉතින් මෙතනදී මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන දේශනාවක්. ඉතින් මේ ආනිසංස විතරක් නෙවෙයි, දැන් මේ ලෝකයේදීම ලැබෙන ආනිසංසත් තව තියෙනවා. එතකොට මේ වගේ තැනකදී අපි තේරුම් ගන්න ඕන මේ ආනිසංස හතරත් තියනවා කියලා. හැදිරිනේ. හරි. තව මොනවා හෝ ගැටලු දැන් මේ කොටසත් අපි කතා කළා. මේ කොටස් අහලා ඇති නාරදාස් මහත්මයාත් විස්තර කරලා ඇති කියලා අපි හිතනවා. මේ පරියප්තියේ තියෙන වැදගත්කම සම්බන්ධව ප්‍රතිපත්තියට සහ ප්‍රතිවේදයට දැන් සාසන තුනයිනේ තියෙන්නේ නේද? සාසනයේ කොටස් කීයකට බෙදෙනවද? තුනකට බෙදෙනවා එක ක්‍රමයකට. කොහොමද? පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. එතකොට මේ ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය කියන සාසන දෙකම රැඳිලා තියෙන්නේ පරියප්තිය තියෙනවා නම්. මොකද පරියප්තිය නැතිනම් අපිට සසඳන්න විදියක් නැහැනේ දැන් මේ කරන දේ හරිද වැරදිද කියලා. අපි හිතමු යම් ප්‍රතිපදාවක් පුරනවා කියලා. උදාහරණයක් විදියට අපි හිතමු කෙනෙක් දුතංග සමාදන් වෙනවා. ඒ කෙනා හරියට දන්නේ නැත්නම් නිවැරදි දුතංගය සහ ඒකේ කැඩෙන බිඳෙන විදිය, ඒ කෙනා වැරදි දෘෂ්ටියකට යන්න බැරිද? එහෙමත් පුළුවන්. ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්න නම් එහෙමනම් ධර්මයේ තියෙන කරුණුත් එක්ක ගලපලා බලන්න වෙනවා මේක නිවැරදිද නැද්ද කියලා. ඒ නිසා අපි යමක් විනිශ්චය කරද්දී ඒක හරිද වැරදිද කියලා විනිශ්චය කරන්න තියෙන මිනුම් දණ්ඩ තමයි පරියප්ති ධර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ධර්මය හැදෑරීම කියලා කියන්නේ. එතකොට යම් කෙනෙක් අපි උදාහරණයකට ගනිමු දැන් භාවනාවක් කරගෙන යද්දී උනත් කෙනෙකුට ලැබෙනවා යම් කිසි අත්දැකීමක්. අපි හිතමු 10 දෙනෙක් භාවනා කරද්දී අත්දැකීම් එකම කාරණාව සම්බන්ධව අත්දැකීම් 10ක් ලැබිලා තිබුණොත්. උදාහරණයකට අපි හිතමු කෙනෙක් දැන් නාම ධර්ම සම්බන්ධව සම්මර්ෂණය කරලා බලනවා. ස්පර්ශය කියලා හිතමුකෝ. ස්පර්ශයේ ස්වභාවය කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහපුවාම දැන් භාවනා අත්දැකීම් තියෙන භාවනා කරපු 10 දෙනෙක් කියනවා 10 විදියකට. එතකොට එහෙම වෙන්න පුළුවන්ද? දැන් පරමාර්ථ ධර්මයක ස්වභාවය කොහොමද? පරමාර්ථ ධර්ම කියලා කියන්නේම පරමෝ උත්තමෝ අවිපරීතෝ වත්තෝ පරමත්තෝ නේද? ප්‍රගතියෙම තේරුම ඒ කල්ප ගානකට පස්සේ වුණත් කෙනෙකුට අවබෝධ වෙද්දී එකම විදියකට තමයි එකම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන අනුව තමයි ඒ ධර්මයේ වැටෙන්නේ. පෙර බුද්ධ ශාසනවල ස්පර්ශ චෛතසිකය වැටහුණු ආකාරයටම තමයි මේ බුද්ධ ශාසනෙත් වැටෙන්න ඕන. එතකොට මීට පසුව අනාගතයේ පහළ වෙන බුද්ධ ශාසනයක එක වැටුණත් වැටෙන්න ඕන එකම විදියකටද නැද්ද? එකම විදියකට. කෙනෙක්ට ඊට වෙනස්වට වැටහිලා තියෙනවා නම් එහෙමනම් ඒ අත්දැකීමේ වැරද්දා. ඉතින් මේක ගලපගන්නේ කොහොමද? හරිද වැරදිද කියලා. අපි ඒක දහමේ තියෙන විදිහ බලන්න ඕන. එහෙම නැත්නම් ඒක වැරදි අත්දැකීමක්. පැහැදිලිනේ? අපි එහෙම නැත්නම් නිකන් හිතලා බලන්නකෝ. වැරදි විදියට කල්පනා කරන මද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන 4-5 දිනෙකුත් තියලා 10 දිනෙකට විතර අපි කියනවා ස්පර්ශ චෛතසිකය කොයි වගේද කියලා ටිකක් කල්පනා කරලා අපිට කියන්න කියලා. ඒක නත් S2 වහගෙන ඉඳලා කියයි මෙන්න මේ වගේ රතු පාටයි කියලා කියයි සමහරු. නේද? නැත්තම් කොටුවක් වගේ කියලා සමහරු කියයි. ඉතින් ඒ වගේ උත්තර දෙයි. එතකොට ඒ උත්තර හරිද හැම එකක්ම? එහෙම හරි නෑ. පැහැදිලි නේද? එතකොට ඒ නිවැරදි අත්දැකීම කියන එක අපි දැනගන්නේ කොහොමද? ධමයේ කියලා තියෙන විදියත් එක්ක ගල්පල බලන්න ඕන. ඒ ලැබිලා තියෙන අත්දැකීම හරිද කියලා. ඒ නිසානේ ධමයේ විස්තර කරන්නේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන. එතන පච්චුපට්ඨාන කියලා කියන්නේම යෝගියෙකුට වැටහෙන ආකාරය කියන එක. වැටහෙන ආකාරය. එතකොට මේ දේවල් වෙනස් වෙනවා නම් ඒක නිවැරදි අත්දැකීමක් නෙමෙයි. අන්න ඒ වගේ අපි මේ ලැබෙන අත්දැකීමක් උනත් නිවැරදිද කියලා දැනගන්න නම් දහමත් එක්ක ගලපලා බලන්න ඕන. ඒ නිසා තමයි මෙතන මේ විස්තර කරන්නේ මේ කතාව හිමීට පසුව කියවගන්න දෙමිනි ඉතිහාසය කාලෙදී විදේශ රටවලට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ආපහු ලංකාවට වැඩම කරලා කෑගල්ලිදී වට්ටාරම නේද මණ්ඩලාරාම කියලා කියන්නේ ඒ ප්‍රදේශයේදී එකතු වෙලා ඒ සංඝ පිරිස ධර්ම ඒ සාකච්ඡා කරලා එතනින් පසුව ඇති වුණ කතා බහක් ගැනයි මේ මෙතන විස්තරය තියෙන්නේ. මේ ශාසනය පවතින්නේ පරියත්තිය මතද ප්‍රතිපත්තිය මතද කියලා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කිව්වා මේ ශාසනය පිහිටන්නේ ප්‍රතිපත්තිය මත, එහෙම නැත්නම් ප්‍රතිපත්තිය මූලයි කියලා. එතකොට තව ස්වාමීන් වහන්සේලා කිව්වා ධර්ම කතික ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් මේ ධර්මයේ ඉගෙනගත්තු ඒ වගේ ස්වාමීන් වහන්සේලා මතක් කළා ශාසනයේ මූලය පරියප්තියයි කියලා. ඊට පස්සේ දක්වපු ගාථා පාඨයක් තමයි මේ තියෙන්නේ. යාව තිට්ඨಂತಿ සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්ඛಂತಿ ආලෝකං සූර්යේ අබ්බුට්ඨිතේ යත. මේ ටික කලින් කතා කරලා දැනගෙන තියෙනවද? විනය පොතේදී එහෙම කියලා තියෙනවද? කියලා තියෙනවා නේ. ආ එහෙමනම් අපි මේ ටික අතහැරලා යනවා දැන්. හරි කෙටියෙන්ම තේරුම එතකොට මේ ධර්මය විනය රැකිලා තියෙන තාක්කල් තමයි මේ ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය කියන සාසන බැබලීම සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? හරියට සූර්යා නැගී තියෙන තාක්කල් ආලෝකය දකින්න ලැබෙනවා වගේ මේ සූත්‍ර විනය එහෙම නැත්නම් ධර්ම විනය කියන කොටස් රැකිලා තියෙන තාක්කල් මේ සාසනයේ බැබලීම සිද්ධ වෙනවා. ඒ දෙක අතුරුදන් වුණාම හරියට හිරු අවරට ගියා වගේ මේ ලෝකය අඳුරු වෙනවා කියන එකයි ධර්මාලෝකයෙන් තොර වෙලා අඳුරු වෙලා යනවා කියන එකයි අර්ථය. ඊට පස්සේ ආපහු මේ කෝසම්බක් කන්දකයේ තියෙන තව කොටසක් අපි කතා කළා. ඒ ටිකත් පසුව විනය සාකච්ඡා කරද්දි පිළිතර දැනගන්න පුළුවන්. තව කොටසක් අඩුයි නේද? ඊට අමතරව තව අපි විස්තර කළේ මේ භාවනා මාර්ගයට කොහොමද මේ පරියත්ති ධර්මය එහෙම නැත්නම් ධර්මයේ ඉගෙනීම සම්බන්ධ වෙන්නේ කියන එක. මේකටම සටහනක් දාලා හැදුවා. ඒ කොටස අපි ඒ කොටස ගේන්න බැරි වෙලා නේද? හරි. එතකොට මෙතනදි මේ පේනවා ඇති අපේ මේ භාවනා මාර්ගය, එහෙම නැත්නම් නිවන දක්වා තියෙන මාර්ගය ශික්ෂා තුනක් යටතේ දක්වනවානේ. කොහොමද? සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ ත්‍රි ශික්ෂාවන්ම නැවත විසුද්ධි හතක් විදිහට දේශනා කරනවා. එතකොට සීල ශික්ෂාව කියන එකටම අපි තව නමක් කියනවා මේ විසුද්ධි ක්‍රමයේදී, සීල විසුද්ධි කියලා. එතකොට සීල විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? සීලය පිරිසිදුව රැකීම කියන එක. එතකොට සිල්පද කඩාගන්නේ නැතුව සීලය ආරක්ෂා කර ගැනීම. එතකොට සමාධි ශික්ෂාව යට කියලා කියන්නේ විසුද්ධි කතාවෙදී චිත්ත විසුද්ධියයි. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ, එතකොට සමාධි කියලා මෙතනින් අදහස් කරන්නේ උපචාර හෝ අර්පණ සමාධියක් කියන එකයි. එතකොට මේ ප්‍රඥා ශික්ෂාව කියන එක විසුද්ධි කතාවෙදී විසුද්ධි පහකට බෙදලා දක්වනවා. දැන් සප්ත විසුද්ධි වලින් මේ විසුද්ධි දෙක හැරුණම ඉතිරි විසුද්ධි පහම දිට්ටි විසුද්ධි, කාංකා විතරණ, මග්ගා මග්ග ඥාන දස්සන, පටිපදා ඥාන දස්සන සහ ඥාන දස්සන විසුද්ධි කියන ඒ විසුද්ධි පහම අයිති වෙන්නේ ප්‍රඥා ශික්ෂාවට, ප්‍රඥාව කියන කොටසට. පැහැදිලි නේද? එතකොට ඒක තව විපස්සනා ඥාන වශයෙන් මේ විදිහට බෙදලා පෙන්නලා තියෙනවා. එතකොට ඒව ගැන වැඩි විස්තර අපි පසුව කතා කරනවා. කෙටියෙන්ම කිව්වොත් මේ සියලු විපස්සනා ඥාන ප්‍රඥා ශික්ෂාවට, එහෙම නැත්නම් මේ විසුද්ධි වශයෙන් දැන් අපි කියපු ඒ විසුද්ධි පහටයි අයිති වෙන්නේ. එතකොට අපි විනය පිටකය ඉගෙනීම ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන්නේ මෙන්න මේ පළමුවෙනි විසුද්ධිය සම්පූර්ණ කරගන්න. මොකේටද? සීල විසුද්ධියට. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් විනය පිටකයෙන් අනිත් දේවල් අනිත් විසුද්ධි වලට උපකාරයක් නැහැ කියන එක නෙවෙයි. දැන් තුන්වෙනි පරාජිකාව ඉගෙන ගද්දී ඒකෙදි ඉගෙන ගත්තේ නැද්ද මේ සමාධි භාවනාවක් වඩන විදිය? ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා. එහෙමනම් විනේදී ඒ කොටසත් කියවෙනවා, සමාධි ශික්ෂාවත් කියවෙනවා. ඒකෙම නිවන දක්වා ඉස්සරහට කමටහන විස්තර කළාද නැද්ද? කළාද නැද්ද? කළානේ. එතකොට මේ නිවන දක්වාම ඒ ටික කරන විදිය විස්තර කරනවා. එහෙමනම් ප්‍රඥා ශික්ෂාවත් විනය පිටකේ ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ප්‍රධානවම වැඩි වශයෙන් විනය පිටකෙන් කතා කරන්නේ සීලේ රැකීම ගැනනේ. ඒ නිසා තමයි අට කතාවේ කියන්නේ මේ සීල ශික්ෂාව ගැන විනය පිටකෙන් කතා වෙනවා කියලා. එතකොට මේ සමාධි ශික්ෂාව ගැන වැඩිපුර සූත්‍ර පිටකෙන් කතා වෙනවා කියලා කියන්නේත් ওই විදිහටම තමයි. දැන් ඒකෙනොත් උදාහරණයක් විදිහට සතිපට්ඨාන සූත්‍රය ගත්තම බොහෝ සෙයින්ම මේ ප්‍රඥා ශික්ෂාවේ කරුණු කතා වෙනවා. ඒ වගේම අපි හිතමු සාමාන්‍ය ඵල සූත්‍රය. ඒ වගේ සූත්‍රයක් ගත්තම සීලයේ පටන් නිවන දක්වා තියෙන කරුණු ඔක්කොම කතා වෙනවා. නමුත් මේ අභිධර්ම පිටකයට සාපේක්ෂව අභිධර්ම පිටකයේ වැඩිපුරම කතා කරන්නේ මෙන්න මේ ප්‍රඥා ශික්ෂාවට අදාළ කරුණු ගැන. ඊට සාපේක්ෂව සමාධිය සම්බන්ධ කරුණු, සමාධියට උපකාර ධර්ම, සමාධිය වඩන්න ඕන විදි, විවිධ සමාධි වර්ග, විවිධ කසින සමාපatti ගැන ඒ වගේ විස්තර වැඩිපුර ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ. ඒ නිසා තමයි කියන්නේ සූත්‍ර පිටකය බොහෝ සෙයින් සමාධි ශික්ෂාවේ කරුණු කතා වෙනවා කියලා. එතකොට අභිධර්ම පිටකයේ බොහෝ සෙයින්ම මෙන්න මේ ප්‍රඥා ශික්ෂාවට අදාළ, එහෙම නැත්නම් මෙන්න මේ කියපු විසුද්ධි අවසාන විසුද්ධි පහට අදාළ කරුණු බොහෝ සෙයින් කතා වෙනවා. එකකින් අදහස් වෙන්නේ අභිධර්ම පිටකයේ මේ සීලය ගැන කතා වෙන්නේ නැහැ කියලා. දැන් සික්ඛාපද විභංගය වගේ තැන්වල ශික්ෂාපද ගැන කතා කරලා තියෙනවා නේද? ඒ නිසා මේ සීලය සමාධිය ගැනත් කතා කරනවා. නමුත් බොහෝ සෙයින්ම මේ කරුණු ප්‍රඥා ශික්ෂාවට අදාළ කරුණු කතා වෙන නිසා අභිධර්ම පිටකයෙන් ප්‍රඥා ශික්ෂාව කතා වෙනවා කියලා අට කතාවේ වැඩිදුර විස්තර කරනවා. ඒකට අපිට මේ කරන්න තියෙන කටයුතු ටික ගැන තමයි කෙටියෙන් අපි මතක් කරේ. දැන් විනය පිටකය ඉගෙන ගත්තට ප්‍රමාණවත් නැහැ. ඒක එතකොට මේ විසුද්ධිය සම්පූර්ණ වෙන විදියට, සීල විසුද්ධිය සම්පූර්ණ වෙන විදියට ඒ දැනීම යොදා ගන්න ඕන. අපි සූත්‍ර දේශනා ඇහුවට ඉගෙන ගත්තට මදි. ඒ ටික මේ චිත්ත විසුද්ධිය ඇති වෙන විදියට යොදා ගන්න ඕනද නැද්ද? යොදා ගන්න ඕන. ඒ වගේම තමයි අපි දැන් මේ ඉගෙන ගන්න අභිධර්ම දැනීමත් මේ විසුද්ධීන් උපදින විදියට යොදා ගන්න ඕන. අපි ඉස්සරහට කතා කරමු කොහොමද ඒ ටික කරන්නේ කියලා, නේද? එතකොට මේ විපස්සනා ඥාන ගැන එකින් එක අපි පසුව කතා කරනවා. දැන් කතා කරගෙන යන විසුද්ධි මාර්ග සාකච්ඡාවේදී තව ටික දවසකින් මේ ටික පටන් ගනීවි. ඒ ටික එහෙම නොවුනත් ඒ ටික අපි කොහොමත් ඒ කතා කළත් අපි අභිධර්මාත් සංග්‍රහය කතා කරගෙන යද්දි මේ ටික ඉස්සරහට කතා වෙනවා. ඊට පස්ව ගැටලු තිබුණොත් අපි ඒ ගැන ඒ තැන්වලදී යහමු. දැම්ම මේ ටික කතා කරන්න අපිට තාම දැනීම මදි. මොකද තාම අපි ඉන්නේ හැඳින්වීම කොටසේ, නේද? හැඳින්වීම කොටසෙන් ඉන්නේ. හරි. ඉතින් මේ කරුණු ටිකම ආපහු තව අමතර කරුණොත් එක්ක විස්තරයක් මෙතන තියෙන්නේ. ඒතර මේ සීල විසුද්ධිය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වීම කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ නම් ප්‍රධානව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රධාන කරගෙන අනිත් සීලයන් තුනත් සම්පූර්ණ වෙන්න ඕන. ඒ ටික සම්පූර්ණ නොවුනොත් ඒක සමාධියට උපකාරද? එහෙම නෑ. දැන් ශික්ෂාපද විතරක් රකින්නවා, හැබැයි ඉන්ද්‍රිය සංවර සීලේ නැත්තම් සමාධියක් උපදවන්න පුළුවන් වෙයිද? එහෙම උපදවන්න බෑ. පැහැදිලි නේද? එතකොට මේ චතුපාරිශුද්ධි සීලයම භික්ෂුවකගේ සම්පූර්ණ වෙන්න ඕන. දැන් ගොඩ දිනෙක කල්පනා කරන්නේ සීලය ගැන කිව්වම ශික්ෂාපද ටික ගැන විතරනේ. අනික් කරුණු ටිකක් අමතක වෙනවා නේද? මොනවද ඉතිරි ඒ සීල තුන? පාතිමොක්ක සංවර සීලය. මොකක්ද ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ? ප්‍රශ්න ඇහුවට කමන්නේ නේද? කියමු බලන්න කවුරු හරි. ඉන්ද්‍රිය සංවර සීලය මොකද්ද? හිතේන උත්තරය දෙනවා. වැරදුනොත් අපි හදලා කියනවා නේද? මොකද්ද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ? අපි මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න අරමුණු කෙලෙස් ඇති නොවන ආකාරයට, කෙලෙස් ඇති නොවන ආකාරයට ඒ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නවා. දැන් ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනේ ඉන්ද්‍රියද? ඉන්ද්‍රියත් නෙවෙයි. දැන් ඉන්ද්‍රිය සංවර සීලය කියද්දි හිතෙන්නේ නිකන් ඉන්ද්‍රිය රැක ගන්නවා වගේනේ නේද? හැබැයි රැක ගන්න ඕන හිත රැක ගන්න ඕන කෙලෙස් ඇති නොවන විදියට. පැහැදිලි නේද? හරි. ඊළඟට ආජීව පාරිශුද්ධි සීලය කොහොමද කැඩෙන්නේ කියලා කියමු බලන්න. කවුද කියන්නේ ඒකට උත්තරේ? කට්ටියගේ හැමෝගේම නම් අමතකයි අපිට. ප්‍රමෝදිතායස්ම නම් මතක කට්ටියගෙන් අහනවා අපි. අකැප ආකාර කියන්නේ මොනවද? කීපයක් කියමු බලන්න. දැන් විසුද්ධි මාර්ගයේ කතා කරලා ටික නේද? සීල නිද්දේසි දැන් ගොඩ කාලයකට කලින් නේද? එක්විසි අනේසන වලින් තොරව කියලා කියනවනේ. මොනවද 21 අනේසන කියන්නේ? 21ම අපි අහන්නේ කියලා තියෙන සූත්‍ර දේශනාවල ඒවා පසුව කියව ගන්න විස්තර ඇතිව අපිත් ඒ හදමු සටහන් එහෙමත් තියෙනවා. ඒ ටික අපි අවශ්‍ය වුණොත් පසුව දෙන්න. කෙටියෙන්ම කිව්වොත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ක්‍රමවලින් ප්‍රත්‍ය හොයන්නේ නැතිව භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරපු ආකාරයෙන් සිව්පසේ ලබා ගැනීම කියන එකයි. පැහැදිලි නේද? එතකොට අර වේලු දාන ආදී අකැප දේවල් දැන් වේලු විතරක් නෙවෙයි උණලීයක්ම වෙන්න ඕන නැහැ නේද? අපිට ලැබිලා තියෙන දැන් කාලේ තියෙන පිරිකර ගැන මෙතන කියලා නැහෙනේ කියලා හිතෙන්න පුළුවන් නැත්තම් නේද? කුමක් හෝ තමන්ට ලැබිලා තියෙන පිරිකර ඒ ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් නුසුදුසු විදියට අනිත් අයට දීම ආදී කරුණුවලින් තමන් ප්‍රත්‍ය උපේනවා නම් අන්න ඒක අකපා ජීවියක්. එහෙම නැත්නම් රැකියාවක් කරලා ප්‍රත්‍ය අපි ලබා ගන්නවා නම් ඒ විදිය අකප දේවල් කරනවා නම් අන්නේ ඒ විදියට ආජීවය අපිරිසිදු වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් ආජීව පරිසුද්ධි සීලය කැඩෙනවා. ඉතින් ආජීවය පිරිසිදු ආකාරයෙන් අපේ ජීවිතේ පවත්වන්න ඕන. ඒ ගැන විස්තර පසුව වැඩි විස්තර කතා කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. කෙටියෙන්ම කිව්වොත් ප්‍රත්‍යවේක්ෂා නොකොට සිව්පස පරිභෝගය. ඒක ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ අර වාක්‍ය කියවගෙන යන එකද? දැන් අපිට සීතලක් ඇති වෙනවා. සිවුර පෙරව ගන්නවා. සීතස්සපටිඝාතාය උන්හස්සපටිඝාතාය කියලා මේ වෙලාවේ හොඳටම සීතල තියෙන්නේ උෂ්ණයක් නැහැ. එහෙමනම් සීතස්සපටිඝාතාය කියන කාරණාව හිතේ තියෙන්න ඕන. පැහැදිලිනේ? ඔය වාක්‍ය කියලා හරි තමන් වැරදි අදහසකින් සිවුර පෙරෙව්වොත් එතකොට ප්‍රතිවේක්ෂාව සිද්ධ වෙලාද හරියට? අපි හිතමු හොඳට ලස්සනට තියෙන්න කියලා සිවුර පෙරවනවා. ලස්සනට තියෙන්න කියලා. හැබැයි අර වාක්‍ය කියනවා. ප්‍රතිවේක්ෂාව සිද්ධ වෙලාද? උත්තර දෙකයි. ඔව්ද නැද්ද? පරිචිත්තයස්ම. සිද්ධ වෙලා නැහැ. එතකොට සිවුර සම්බන්ධව විතරක් නෙවෙයි හැමතැනකදීම ඒක හිමයි නේද? අපි හිතමු සේනාසනයක් පරිභෝග කරද්දිත් එහෙමයි. අපිට පිණ්ඩපාතයක් ලැබිලා තියෙද්දි දැන් හොඳටම දානි වළඳලා මේ හොඳටම බඩ පිරීලා තියෙන්නේ. ඒ තියෙද්දි තමන් කැමතිම මොනවා හරි ලැබෙනවා. බඩගින්නක් නැහැ. තමන් ඒක අර තියෙන කැමැත්ත නිසා අර වාක්‍ය කියලා වළඳනවා. ප්‍රත්‍යක්ෂව සිද්ධ වෙලාද? පොඩි ආයස්ම. ඕ කවුද? අනෝපම. හා ප්‍රත්‍යක්ෂව සිද්ධ වෙලාද? සිද්ධ වෙලා නැහැ. එහෙමනම් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? මේ තැනක තමන් කැමතිම දෙයක් ලැබුණත් සිහියෙන් නුවණින් වළඳන්න ඕන. කොහොමද? ඉතින් මේ ආහාරය සම්බන්ධව ප්‍රතිකුල ආහාර ප්‍රතිකුල සංඥාව හිතේ තියාගෙන හෝ වේවා, එහෙම නැත්නම් තමන්ට මේකෙන් තියෙන උපකාරය ගැන සිහි කරගෙන හෝ වේවා, තමන් ඒ පරිභෝගය කරන්න ඕන. පැහැදිලි නේද? කොහොමද කරන්න ඕන? යසෝජ ආයස්ම කියමු බලන්න කොහොමද. ඉතින් අපිට සිහි කරන්න පුළුවන් මේ ආහාරය වැළඳුවයින් පස්සේ ඒකට සිද්ධ වෙන දේ ගැන කෙටියෙන් සිහි කරගෙන වළඳන්න පුළුවන්. ඒකත් සිහියෙන් ප්‍රත්‍ය පරිභෝගයක්. ඒත් එක්කම තමන්ගේ ශරීරය පවත්වන්න මේකෙන් තියෙන උපකාරයක් හෝ සිහි කරගෙන වළඳන්න පුළුවන්. හැබැයි අපි අර රස තෘෂ්ණාවට වැළඳුවොත් ඒක නිවැරදි ප්‍රත්‍ය පරිභෝගය නෙවෙයි. පැහැදිලි නේද? ඒක එතකොට තමන් අර වාක්‍ය කියලා පරිභෝග කළත් නිවැරදි ප්‍රත්‍ය පරිභෝගය නෙවෙයි. ඒ නිසා ඒ ගැන හැමවම සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි. එහෙනම් දැනට ඇති ඒ ගැන තව මොන හරි ගැටලු තියෙනවා නම් පස්සේ අහන්න පුළුවන්. ඒකට මෙන්න මේ කියන සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන ගිහි කෙනෙකුට නම් පංච සීලය තමයි ප්‍රධානව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතම් පටන් ගෘහස්ථ දස සීලය දක්වා ශික්ෂාපද කැමැති විදියකට රකින්න පුළුවන්. ඒ අයට ශික්ෂාපදයක් කැඩුනම ඕකෙන් පිරිසිදු වීම කියලා කියන්නේ තමන් අදිෂ්ඨාන කරගත්තොත් නැවත මේ ශික්ෂාපදේ කඩ කරගන්නේ නැහැ කියලා ඒක ප්‍රමාණවත්. එතකොට ඒ කෙනාගේ සීල විසුද්ධිය සම්පූර්ණයි. භික්ෂුන් වහන්සේ කෙනෙකුට නම් තමන්ගේ වැරැද්දක් වෙලා ඇවතක් වෙලා තියෙනවා නම් ඇවත් දේශනා කරගන්න ඕන. අඩුම ඒක ඇවත හංගන්නේ නැති අදහස තියාගන්න ඕන. මම මේ වරද හංගන්නේ නැහැ තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරෝචනය කරනවා කියන සංඥාව හරි ඇවත උණ ගම්මම්ම ඇති කරගන්න ඕන. වහාම ඇවත් දේශනා කිරීම කරන්න ඕන. දැන් බුද්ධ වන්දනාව ඉවර කරලා හරි ඊට කලින් හරි ගොඩ දෙනෙක් ඇවත් දෙසන්න පුරුදු වෙලා ඉන්නවා. හවස වන්දනාව විරාවි දේශනා කරනවා කියලා නොසලකා ඉන්න එපා. තමන්ට ඇවතක් වුණොත් පුළුවන් ඉක්මනින්ම ඒකට පිළියම් කරගන්න. පැහැදිලි නේද? ඉතින් කියලා තියෙන්නේ කොහොමද අට කතාව එහෙම? හරියට සර්පයෙක් දෂ්ට කළාම අපි ඒකට පිළියම් කරන්න තව ටිකක් වෙලා ඉඳලම මේකට බෙහෙත් කරනවා කියලා ඉන්නේ නැහනේ. කියන්නේ විෂ සර්පයෙක් කෑවොත් අපි හිතමු නයික් වගේ නයික් පොළඟික් වගේ සර්පයෙක් කෑවොත් අපි ඉන්නේ නැහැ මේ අද හවස 6ට විතර ගිහිල්ලා බෙහෙත් කරනවා කියලා නේද? ඉක්මනටම ප්‍රතිකාර කරගන්නවා. ඒ වගේ අපි සීලයේ අපේ ගැටලුවක් ඇති වුණොත් ශික්ෂාපදයක් කැඩුණොත් වහාම ඒක තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරෝචනය කරලා පිරිසිදු වෙන්න ඕන. පැහැදිලි නේද? ඊට පස්සේ මේ දෙපැත්තෙන් පෙන්නලා තියෙන්නේ දෙආකාරයක යෝගීන් වහන්සේලාගේ භාවනා වඩන්න තියෙන අනුපිළිවෙල ගැන. ඒතර ක්‍රම දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. මීට අමතර තව ක්‍රම තියෙන්න පුළුවන්. දැන් මෙතන මේ පෙන්නලා තියෙන්නේ සමාධියක් මුලින් උපදවා ගන්න නැතිව, ඒ කියන්නේ ධ්‍යාන සමාධියක් ඇති කර ගන්න නැතිව ධාතු කර්මස්ථානයේ යම් කෙනෙක් විපස්සනාව කරන්න පටන් ගන්නවා නම් ඒ කෙනාට ඒ භාවනාව කරගෙන යන්න තියෙන අනුපිළිවෙල. ඒ කෙනා මේ ධාතු කර්මස්ථානය සම්පූර්ණ කරලා ඒ ධාතුන්ගේ තියෙන ලක්ෂණ ආදී හඳුනාගෙන ඒ කෙනාට ඇති යම් අවස්ථාවක උපචාර සමාධි මට්ටමක් ඇති වෙනවා මේ ධාතු කමඨහන තුලින්ම. ඒ උපචාර සමාධිය පදනම් කරගෙන කැමතිනම් ඊට පසුව ඉතිරි ධ්‍යාන ආදී උපදවන්න පුළුවන්. මේ අනික් කර්මස්ථාන කසින ආදී සම්පූර්ණ කරලා ඒ කිනාට ධ්‍යාන ආදී කැමතිනම් උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ උපචාර සමාධියම පදනම් කරගෙන රූප පරිග්‍රහ නාම පරිග්‍රහ නාම රූප පරිග්‍රහ ආදී ඉවර කරලා කලින් මේ තියෙන එතනින් එහා තියෙන විපස්සනා කොටස් වලට යන්න පුළුවන්. ප්‍රත්‍ය පරිග්‍රහය සම්මසන උදයබ්බය සහ එතනින් එහා තියෙන භංගානුපස්සනාදී විපස්සනා ඥාන සම්පූර්ණ කරලා මාර්ග ඥාන ඵල ඥාන වලට යන්න පුළුවන්. මේ එක ක්‍රමයක්. කොහොමද? චතුධාතු අවස්ථානෙන් පටන් අරගෙන. එතකොට තව ක්‍රමයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මෙහිදී වැඩිපුර පුරුදු කරන්නේ මේ ක්‍රමයට. දැන් මේ ආනාපාන සති කමඨහනින් පටන් අරගෙන ඒ කෙනාට ඒ ධ්‍යාන ආදී තත්වයන් ලැබුණම එතනින් පසුව ධාතු කර්මස්ථානයේ ඒ සතර ධාතුන්ගේ ලක්ෂණ ආදී ප්‍රකට කරගෙන එතනින් පසුව මේ රූප සහ නාම ධර්ම පැහැදිලිව හඳුනාගෙන මෙන්න මේ කියපු විදියට පටිච්ච සමුප්පාද පළමු ක්‍රමය, පංචස්කන්ධ ක්‍රමය, ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන ආදිය. එතකොට මෙතෙන්නම තමයි ඇතුළත් වෙන්නේ සූවිසි ප්‍රත්‍ය සම්බන්ධව අවබෝධ තේරුම් ගැනීමත්. ඒකත් අයිති වෙන්නේ පච්චේ පරිග්ගහ ඥානෙ යටතටමයි. ඒ ටික සම්පූර්ණ කරලා ඊට පස්සේ මේ කියන විදියට සම්මසන ඥාන, උදයබ්බේ ඥාන ආදිය මාර්ග ඥාන, ඵල ඥාන දක්වා දියුණු කරනවා. එතකොට මේ ක්‍රම දෙකින් ආනාපාන කමඨහනම වෙන්න ඕනේ. තව කෙනෙකුට වෙනත් සමත කර්මස්ථානයක් මුල් කරගෙන මේ දේම කරගෙන යන්නත් පුළුවන්. කොහොම හෝ වේවා ඒ කෙනාට මෙන්න මෙතනදී මේ දිට්ඨි විසුද්ධි කොටසට එද්දී අනිවාර්යයෙන්ම ඒ හැම කෙනෙක්ගෙම මෙන්න මේ නාම ධර්ම සහ රූප ධර්ම අවබෝධ කර ගැනීම කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. මොනම භාවනා ක්‍රමයක් යටතේ හෝ වේවා මේ නාම ධර්ම හඳුනා ගැනීම සහ රූප ධර්ම හඳුනා ගැනීම මේ කියන කරුණු ටික රූප පරිග්‍රහ, නාම පරිග්‍රහ, නාම රූප පරිග්‍රහ, නාම රූප වවත්තාන කියන මේ කොටස් ටික හැම කෙනෙක්ගෙම සම්පූර්ණ වෙන්න ඕන මොන ක්‍රමෙන් හෝ වේවා. එතකොට ඒ ටිකෙන් එහාට මේ කරන්න තියෙන කරුණු ටික සමානයි. පැහැදිලි නේ? එතකොට මේ විපස්සනා කොටසේදී කරන්න තියෙන එක වගේම කොටසක්, ඒ සම්පූර්ණ වෙන්න තියෙන එක සමාන ඥාන ටිකක්. නමුත් ඒකට බැස ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට මේකෙදී මේ අවබෝධයන් ඇති කරගන්න දැන් අපි හිතමු මේ කොටස කියලා. මේ රූප පරිග්‍රහ, නාම පරිග්‍රහ ආදී ඇති කරගද්දී ඒ කෙනාට මේ රූප පරිග්‍රහය කියලා කියන්නේ ඒ රූප ධර්ම එකිනෙක තේරුම් අරගෙන ඒ රූප ධර්ම වල තියෙන ස්වභාවය පැහැදිලිව තේරුම් අරන් තියෙන්න ඕනේ එකිනෙක රූප වල. දැන් පඨවි ධාතුව ගත්තම ඒකේ ස්වභාවය පැහැදිලිව තේරුම් ගිහින් තියෙන්න ඕන. ආපෝ ධාතුව ආදී ඒ සියලු ධාතුන් වල සහ නාම ධර්ම වල ස්වභාවය පැහැදිලිව නුවණින් තේරුම් අරන් තියෙන්න ඕන. දැන් මේ කියන්නේ ඉගෙනගෙන තියෙන්න ඕන කියන එකද? ඉගෙනගෙනත් තියෙන්න ඕන, ඒ ටික තේරෙන්න. මෙතනින් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයේ සම්බන්ධව. පැහැදිලි නේද? දැන් ධර්මයේ විස්තර කරනවානේ. සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. ඒකෙන් භාවනාමය ප්‍රඥාව ගැනයි මෙතනින් අදහස් කරන්නේ. පැහැදිලි නේද? ඒක සුතමය සහ චින්තාමය ප්‍රඥාව උපකාර වෙනවා මේ භාවනාමය ප්‍රඥාව ඇති කරගන්න. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. මේ භාවනාමය ප්‍රඥාව ඇති කරගන්න තව ටිකක් උත්සාහවත් වෙලා තමන් ඒ රූප ආදී පැහැදිලිව තේරුම් අරගෙන තියෙන්න ඕන භාවනාමය වශයෙන්. පැහැදිලි නේද? ඒ විදිහට තේරුම් ගැනීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ඊට පස්සේ මෙතන පත්‍ය පරිග්‍රහ ඥානයේදී පටිච්ච සමුප්පාද අංග 12 කටපාඩම් තිබ්බම ඇතිද? එහෙම තිබ්බම ඇතිද? ආ එහෙම තිබ්බට මදි ඈ. ඒ ටික තමන් ඒ හේතු සහ ඵල ධර්ම අතර තියෙන සම්බන්ධය භාවනාමය ඥාණයෙන් වටහා ගන්න ඕන. පැහැදිලි නේද? ආ ඒ ටික තමයි මෙතනින් මේ අදහස් කරන්නේ. එතකොට ඒ ටික සම්පූර්ණ වෙද්දී තමයි යොන්න කාංකා විතරණ විසුද්ධිය කියන මට්ටම හරි සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ එතනින් එහා තව තියෙනවා. ඒ වගේන අපි විසුද්ධි මාර්ගයේ කතා කරද්දී වැඩිදුර කතා කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහේ කටයුතු ටිකක් අපිට කරන්න තියෙනවා කියලා අපි දැනගෙන තියෙන්න ඕන. මෙන්න මේ ටික තව කරන්න තියෙනවයි කියලා. එතකොට මේ හරියට එනකන් ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. මෙන්න මේ කොටසේ. මේ සීලයෙන් සීලය කොටසෙන් උඩ ටික චිත්ත විසුද්ධිය සහ ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනකන් කියන කොටසේ අපට ගොඩාක් කොටසක් කරන්න තියෙනවා දේවල්. ඒ ටික කරද්දී ඊට පසුව අපිට ඇත්තටම එතනින් එහා කොටසේ කරන්න තියෙන්නේ නැවත නැවත එකම කරුණු ටිකක්. දැන් උදාහරණයක් විදිහට උදයබ්බය අවස්ථාව කියලා හිතමුකෝ. ඒ අවස්ථාවේදී තින් සංස්කාර ධර්මයන්ගේ තමන් මේ වෙද්දී පරිග්‍රහ කරපු තමන් ඒ තේරුම් ගත්තු නාම ධර්ම සහ රූප ධර්ම නැවත නැවත ඇතිවීම සහ නැතිවීම, ඒ දේවල් වල ඇතිවීම නැතිවීම ගැන අවධානය තියාගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. එතනින් එහාට ලොකුවට මේ දේවල් නැවත කරන්න දෙයක් නැහැ. කලින් ඒ වෙද්දී සම්පූර්ණ කරපු කොටස නැවතත් තවත් විපස්සනාවේ ඉස්සරහට ඒ ටික පුහුණු කරන්නයි තියෙන්නේ. එතකොට ඊට පෙර අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාව වෙනකන් අපිට ලොකු කොටසක් සම්පූර්ණ කරන්න තියෙනවා. එතකොට මේ ටික සම්පූර්ණ වෙනවා කියන්නේ නිවන් මාර්ගයේ ලොකු දුරක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඒ මට්ටමට එන්න ලොකු කැපකිරීමක් පිරිසට අවශ්‍යයි. ඒ උනන්දුව ඇතුව ඒ ටික කරන්න ඉතින් අපි මේ කරන අධ්‍යාපනයත් හේතු උපනිශ්‍රය වේවා කියන අදහස ඇති කරගෙන අපි ඉස්සරහට එනන් ඉතුරු ටික බලාගෙන යමු. පිරිසට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ වෙනකන් කතා කරපු ටිකේ පොඩි වෙලාවක් අපි දෙනවා ප්‍රශ්න අහන්න. සුතමේ ඥානය ඇති නැති හා පුළුවන්. ඒ සුතමේ ඥානය කියන එකම නෙවෙයි, ගුරුවරයෙක් ඉන්නවා නම් මේ කරුණ පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ, ඒ ටික කරන්න පුළුවන්. නමුත් ඒ ඇත්තරම දැන් මේ වෙනකන් යන්න තමයි අපහසු. පැහැදිලි නේද? දැන් මේ ටික සම්පූර්ණ කරගන්නකම් තමයි අපිට විශේෂයෙන්ම ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ. එතනින් එහාටත් අවශ්‍යයි. නමුත් මේ හරියට ආපු කෙනෙකුට එතනින් එහාට කරන්න තියෙන්නේ එකම දෙයක්. ඒ ටික ගුරුවරයාට බොහොම පොඩි වෙලාවකින් කියන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ යනකම් නම් අවශ්‍යයි. ගුරුවරයෙක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඒ ටික පැහැදිලි කරගන්න තමන් මේ ඇති කරගත්තේ නිවැරදි අවබෝධයක්ද කියන දේවල් තහවුරු කරගන්න ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පොතේ දැනුම ඉතින් උපකාරයි ගොඩක්. ඇත්තටමදී ඒ තමන් ඒ මාර්ගය ඉගෙනගෙන තිබුණා නම් හරියට මේ ටිකයි කරන්න තියෙන්නේ කියලා. එතකොට දැන් දිව්‍ය ලෝකයක වගේ තැනක ඒ කිනාගේ ඥානයත් හොඳට වැඩ කරනවනේ. ඒ කිනාට ඒ ටික මෙනෙහි කරද්දී පහසුවෙන් වැටහෙනවා කියන එකයි කියන්නේ. එහෙම ඒ ඉතිරි ටික සම්පූර්ණ කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ විපස්සනා කොටස් ටික ඒ ටික සම්පූර්ණ වෙන්න ඕන. ඒ මනස්කාර ආදිය කරන්න ඕන නිවැරදිව. ඒ කළොත් ඒ ඥාන ටික පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය හදාරපු නැති කෙනෙකුට සාපේක්ෂව ඒකයි කියන්නේ. පැහැදිලි නේ? මොකද්ද? ජාති සෝතාපන්න කෙනෙකුට ඔයත්තටම ඒ මේ වෙනකන් මේ වෙද්දි මාර්ග ඥානවලට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ කෙනාට අපහු කරන්න තියෙන කලින් කරපු ටිකම තමයි. ඒ කියන්නේ ඒ කෙනාට නැවත අලුතෙන් විපස්සනාවක් කියලා දෙයක් නැහැ. පැහැදිලි නේද? ඒ කලින් කරපු ටික දැන් මේ වෙනකන් කරන්න ඕන දේවල් ටික දැන් දන්නවනේ. අවබෝධ විලානේ තියෙන්නේ. එතනින් දැන් මේ වෙද්දි කෙලෙස් ප්‍රහාණය වෙලක්නේ තියෙන කොටසක්. ඒ නිසා එතනින් එහා තියෙන කොටස කරන්න අලුතින් කියලා කර්මස්ථානය යන්නේ නැහැ. නැවතත් අර නාම රූප අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණයම තමයි කරන්න තියෙන දිගටම. පැහැදිලි නේ? පුළුවන්. අරූප භවයේ ඉපදුනත් එතකොට අරූප භවයේ තියෙන සංස්කාර සම්මර්ෂණය කරන්න පුළුවන්. පැහැදිලි නේ? හරි. තව ගැටලු තියෙනවද ඒ වගේ? එහෙම නැත්නම් අපි පොඩි විවේකයක් ගන්නවා තව ටිකකින් නේද? ඊට පසුව ඊළඟ ටික කතා කරගෙන යමු.
හරි.
ප්‍රධානම හේතුව තමයි පටිසම්භිදා ඥාන ආදී ලබන්න එතන කියනවනේ ආගම අධිගම ආදී කරුණු හේතු වෙනවා කියලා. එතකොට අධිගම කියලා එතනින් කියන්නේම පෙර ජීවිතවල සංඛාරූපෙක්කා දක්වා විපස්සනා ඥාන හුරු කරලා තිබීම. ආසන්න භවවල පැවිදි වෙලා හෝ වේවා ගිහිව හෝ වේවා සංඛාරූපෙක්කා ආදී ඉහළ විපස්සනා ඥාන දක්වා විපස්සනාව හුරු කරලා තිබීම. එතකොට එහෙම හුරු කරලා තිබුණු කෙනාට මේ ටික බොහොම ඉක්මනින් තප්පරයකින් සමහරට දශම ගාණක් කියන්නත් කලින් මේ ඥාන සියල්ලම සම්පූර්ණ වෙනවා. පැහැදිලිනේ? අර සන්තති ඇමතිතුමාගේ කතාව එහෙම කියන්නේ නේද? දැන් මත් වෙලා හිටියේනේ. ඔව් මත් වෙලා හිටියේ. ඉතින් ඉක්මනටම අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ වෙන්නේ හේතුව තමයි ඒ ගිහිවෙන හිටියේ. ඒ කෙනෙකුට අදිෂ්ඨාන කිරීම මාත්‍රයක් ප්‍රමාණවත් සීලය සම්බන්ධව. තමන් අදිෂ්ඨානයක් කරගත්තොත් මම මෙතනින් මැත්තේ මේ ශික්ෂාපද කඩ කර ගන්න නැහැ කියලා. එතනින්ම සීල ශික්ෂාව සම්පූර්ණයි. පැහැදිලිනේ? එතකොට එතනින් පසුව ඉක්මනින්ම ඒ යම් කිසි තමන්ට ඇති වුණු අරමුණක් විපස්සනා කරලා මේ අනුපිළිවෙලින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. බොහොම කෙටි වේලාවකින්. පැහැදිලි නේද? ඒ හේතුව තමයි පෙර ජීවිතවල ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඉතින් ඒ විපස්සනා ඥාන දක්වා හුරු කරලා තිබීම. එහෙම නැතුවම හිටියොත් එහෙම බෑ. එහෙම නැතුවම ඉඳලා මේ දේ කරන්න බෑ. ඒ නිසා ඉතින් ඒ කතාව අහලා මේ මෙච්චර ඉක්මනින් පුළුවන් නම් අපි මොකටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා එහෙම හිතන්න හොඳ නෑ. කරන්න තියෙන්නේ ඒ අය පෙර ජීවිතවල කරපු වෙහෙස මහන්සිය ගැන අපි හොයලා බලන්න ඕන. පැහැදිලි නේද? දැන් අර දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ, කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ කතාව එහෙම කියන්නේ. පෙර ජීවිතේ කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහීගෙන යන කාලේ භික්ෂුන් වහන්සේලා හත් නමක් අර ගලකට නැගලා වීරිය කරපු කතාව අහලා ඇතිනේ නේද? ඉතින් ඒකෙන් පස් නමක් පෘථග්ජනව අපවත් උනේ. ඊට පස්ව ඒ පස් දිනාටම මේ ජීවිතේ බුද්ධ ශාසනයේ ඇතැම් අය පැවිදි වුණා, ඇතැම් අය ගිහිවම ඉඳලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ ඉක්මනින්ම මාර්ග ඥාන ඵල ඥාන ලබන්න උපකාර වුණේ අර පෙර ජීවිතේ කරලා තිබුණු පුහුණුව. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් අපිත් ජීවිතේ අවසන් වෙන අවස්ථාව දක්වාම සීලය ආරක්ෂා කරගෙන, සමාධිය ආරක්ෂා කරගෙන මේ ටික පුළුවන් උපරිමයක් දක්වා සම්පූර්ණ කරනවා කියන අදිෂ්ඨානෙ තියෙන්න ඕන. ඒකට අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. දැන් තේරෙනවා ඇතිනේ, දැන් ටිකක් භාවනා කටයුතු කරද්දී තේරෙනවා ඇති දැන් මේ හිතේ කර්මණක තියාගන්නවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඒ වුණාට බැරි දෙයක්ද? බැරි දෙයක් නෙවෙයි. ඒ හිතේ ස්වභාවය තමයි මේ විදියට වෙන අරමුණු වල විසිරෙන එක, වැරදි අරමුණු වලට යන එක. හැබැයි ඒක නිවැරදිව ඉලක්කගත කරලා අපි කැමති පරිදි මේ භාවනාමය දියුණුවක් ලබන්න යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකට නිවැරදි ඉලක්කයක් අවශ්‍යයි, නිවැරදි පුහුණුවක් අවශ්‍යයි. ඒ ටික කරනවා නම් ටිකෙන් ටික හිතේ ඒ ගුණධර්ම දියුණු වෙනවා. එතකොට අපේ ඒ කලිනුත් අපි මතක් කළේ ඉන්ද්‍රිය ධර්ම යම් අවස්ථාවක සමභාවීටපත් වුණාම මේ ප්‍රතිඵල ටික ඉස්මතු වෙනවා. පැහැදිලි නේද? කලින් අපි කියලා ඇති අර තෙල් එක්ක උපමාවක් නේද? සමහර අයස්මලාට කියන්න ඇත්ති මං හිතන්නේ. දැන් අපි හිතමු පොල් තෙල් එකක් තියෙනවා අපි ගාව. අපිට මේ පොල් තෙල් එක රත් නොකර අපි ඕකට ගිනි තියන්න හැදුවට ඇවිලෙනවද? ඇවිලෙන්නේ නැහැ. අපි ඕක ඊට පස්සේ රත් කරනවා ටිකෙන් ටික. රත් කරන අතරේ ළඟින් ගින්දර තියලා තිබ්බොත් ඒකේ ඒ ගිනි ඇවිලෙන උෂ්ණාත්වයට එද්දී මේක ඉබේම ගිනි ගන්නවා නේද? අපි ඒකට ගිනි තිබ්බත් නැතත් ගිනි ගන්නවා. ළඟ ගින්දර තියෙනවනම්. ඉතින් ඒ වගේ තමයි අපි මේ හේතු ටික සම්පූර්ණ කරන්න ඕන මේ සමාධි ඥාන සහ විපස්සනා ඥාන උපදවන්න. ඒ හේතු සම්පූර්ණ කරගෙන යද්දී ටිකෙන් ටික ඒ ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් වෙනවා. ඒ අපි හිතමු ධ්‍යාන ලැබන අවස්ථාව කියලා. ඒ අවස්ථාවට පත් වෙන්න සුදුසු ආකාරයට නීවරණ යටපත් වෙලා ඉන්ද්‍රිය ආදී සමභාවයට පත් වුණ ගමන් ධ්‍යාන උපදිනවා. විපස්සනා ඥාන උපදින්න සුදුසු මට්ටමට ප්‍රඥාදී ධර්ම දියුණු වුණාම අපි ඒකට කියනවා විපස්සනා ඥානයක් කියලා. පැහැදිලි නේද? ඉතින් අපිට කරන්න තියෙන්නේ අර හේතු ටික සම්පාදනය කරන එක. ටිකෙන් ටික ඒක අපි කරන්න ඕන. අපි සමහර විටක ඊයේ දවසයි අද දවසයි අතර බලපුවාම අපේ ජීවිතේ ලොකු වෙනසක් නොපෙනෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දැන් තවරුදු ගණනාවකට කලින් තිබ්බ තත්ත්වෙයි දැනුයි සලකලා බලද්දි ලොකු වෙනසක් වෙලා. පැහැදිලි නේද? හරියට කොයි වගේද? දැන් අපි උදැල්ලක් ගමුකෝ. උදැල්ලක මිටක් අලුතෙන්ම ඒකට සම්බන්ධ කළාම ඔය මිට ගොඩක් රළොයිනේ නේද? දැන් අපි ඕක අතින් අතුල්ලලා ඕක මටසිලිටි කරන්න හැදුවොත් දවසක් ඇතුළත පුළුවන්ද? උදැල්ලේ මිට කෙසේ වෙතත් අතනම් තුවාල වෙයි නේද? ඒක පහසු වැඩක් නෙවෙයි. හැබැයි අපි අවුරුද්දක් විතර ඕකෙන් වැඩ කරනවා දිගට. එතකොට අපි විශේෂයෙන් ඒක ඒ ගැන සලකලා නොකලත් ඔය මිට අවුරුද්දක් විතර වැඩ කරද්දි මොකද වෙන්නේ? ඒක ස්වභාවයෙන්ම මට සිලිටි වෙලා. හැබැයි අපි බැලුවොත් එහෙම ඊයේ දවසයි අද දවසයි අතර වෙනසක් ඒ මිටේ එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි කාලයක් තිස්සේ බලද්දි ලොකු වෙනසක් වෙලා. පැහැදිලි නේද? ඒ වගේ තමා අපි මේ සිල් ගුණ පුරද්දි ඉතින් අපි දන්නවා ඉතින් ස්වාමීන් වහන්සේලා අපි හැමෝම බොහොම උනන්දුවෙන් සීලාදී ගුණ ධර්ම සම්පූර්ණ කරනවා. ඉතින් භාවනා කටයුතු කරන්න උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගුණ ධර්ම ටිකෙන් ටික හරි සම්පූර්ණ වෙනවා. අපි උනන්දු වෙන්න ඕන මේ කියන ඉහළ ඥානයන් ලැබෙන මට්ටමට අපේ ඒ ගුණ ධර්ම දිනු කරගන්න. ඒකට උත්සාහය ඇති කරගෙන ටිකෙන් ටික උනන්දු වෙන්න ඕන. එතකොට අපිට හොඳට දැනෙන ප්‍රකට වෙනසක් අපේ ජීවිතයේ ඇති වේවි. දැන් එතකොට මේකට තව ප්‍රධානම වැදගත් දෙයක් තමයි අපි කලිනුත් මතක් කළා. අපි හිතන්න හොඳ නැහැ මේ පරයන්කය කරන වෙලාව විතරයි භාවනාව කියලා. පැහැදිලි නේද? එතකොට අපි නිවන් අරමුණු කරගෙන භාවනා කරන භික්ෂුවක් නම්, ප්‍රතිපත්ති පුරන භික්ෂුවක් නම්, ධර්මය ඉගෙන ගන්න භික්ෂුවක් නම් අපි මුළු දවස පුරාම සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අපිට මේ වෙලාවේ විතරයි භාවනාවක් කරන්න තියෙන්නේ කියලා කොහේ හරි දේශනා කරලා තියෙනවද? දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඉඳගෙන ඉද්දි විතරද භාවනාව කරන්න පුළුවන් කියලාද? එහෙම දේශනා කළාද? කේමං කරායස්මා. කොහොමද දේශනා කරලා තියෙන්නේ? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති නේද? එතකොට මේ හැම තැනකදීම සිහියෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා නිදේශනා කරන්නේ ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති නේද? ඇවිදින වෙලාවේදී තිතේ කියලා කිව්වේ හිටගෙන ඉන්න වෙලාවේදී, නිසින්නේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී, සුත්තේ සැතපීලා ඉන්න ඉරියව්වේදී, ජාගරිතේ අවදිව ඉන්න කාලයේදී, භාසිතේ කතා කරන වෙලාවේදී, තුන්හි භාවේ නිහඬව සිටින අවස්ථාවේදී මේ හැම තැනකදීම සිහියෙන් කටයුතු කරන්න ඕන. සම්පජානකාරී හෝති. සම්පජානකාරී භාවය කියන එක විස්තර කෙරෙනවා මං හිතන්නේ පිරිස කතා කළා ඒ ගැන. සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවේ චතු සම්පජඤ්ඤ කතාව යටතේ කතා කළා නේද? ගත පච්චාගත වත ගැන එහෙම කතා කළේ නේද? එතනදී විස්තර කරනවා සම්පජඤ්ඤ හතරක් ගැන. මතක ඇති නේද? සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ. මේ එකිනෙක සම්පජඤ්ඤය එකිනෙක ඉරියව්වට යොදාගන්නේ කොහොමද කියන එක දීර්ඝව විස්තර ඇතිව පිටු මං හිතන්නේ 10කට වැඩි ඔය ලොකු විස්තරයක් ඔය ගැන තියෙනවා. ඒ ටික විස්තර කළා නේද? ඉවර කළා නේද සූත්‍ර දේශනාව? ඒ හින්දා හැමෝටම හොඳට මතක ඇති නේද? ඉතින් ඒ ටික දැනගෙන ඒ ටික ක්‍රියාවට නංවන්න ඕන. ඉතින් කෙටියෙන්ම කියනවා නම් සාත්තක සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද? අපි යමක් කරන්න කලින් මේක අර්ථ සහිත දෙයක්ද කියලා බලන්න ඕන. අර්ථ සහිත දෙයක්ද? අර්ථ සහිත දෙයක්ද කියලා එක කොහොමද තීරණය කරන්නේ? කුසල්ද අකුසල්ද කියලා බලන්න ඕන. කුසලයක්ද අකුසලයක්ද? කුසලයක් නම් අර්ථ සහිතයි. උදාහරණයක් විදියට අපි හිතමු, අපට හිතෙනවා මහසෑය වන්දනා කරන්න යන්න. දැන් ඒ තියෙන අට කතාවේ තියෙන උදාහරණයක්ම අපි කියන්නේ. චෛත්‍ය දකින්න, චෛත්‍යයක් දකින්න යන්න හිතෙනවා. මේක හොඳ දෙයක්ද නැද්ද? චෛත්‍ය වන්දනාව කියන එක නරක දෙයක්ද? හොඳ දෙයක්නේ. එහෙමනම් අර්ථ සහිතයි, සාත්තක සම්පජඤ්ඤය සම්පූර්ණයි. ඊට පස්සේ බලන්න කියනවා මේක සප්පායද අසප්පායද? ඒකට සප්පාය අසප්පාය භාවයේ තීරණී කරන්නේ කොහොමද? මේක අපේ සමාධියට සහ ප්‍රඥාව වැඩෙන්න උපකාරීද නැද්ද? තමන්ගේ තියෙන ඒ ගුණධර්ම වලින් පහළ වැටෙන්න හේතු වෙනවා නම් ඒක අසප්පායයි. කුසලයක් වුණත් ඒක අපි නොකර ඉන්න ඕනේ. දැන් එතනදි කියන්නේ අපි හිතමු එතන ලොකු උත්සවයක් තියෙනවා. විෂභාග ආරම්මන වැඩිපුර ලැබෙනවා ඉතින්න ගියොත්. ඒ නිසා තියෙන සමාධියෙන් පිරෙහෙන්න පුළුවන්. අපි හිතමු තරුණ ගෑනු අය දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් සින්දු එහෙම දාලා තියෙනවා. අපි කලින් අහපු ඒවා ඒවට හිත ගිහිල්ලා හරි කොහොම හරි හිතේ යම් කිසි කෙලෙස් ඇති වෙන්න හේතු වෙනවා නම් අපි ඒ අවස්ථාවට යන්න හොඳ නැහැ. ඒක තමයි සප්පාය අසප්පාය භාවයේ තීරණය කරන විදිය. එතකොට ඒ විදියට තීරණය කරලා අපි සප්පාය සම්පජඤ්ඤය සම්පූර්ණ කරගන්න ඕන. ඊළඟට ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ කමඨහනක් අත නොහැර කටයුතු කිරීම කියන එකයි. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ ආත්මය, ආත්ම සංඥාව, සත්ව සංඥාව, පුද්ගල සංඥාව දුරු වෙන විදියට ඉරියව් පවත්වන්න, ඉරියව් විතරක් නෙවෙයි කරන කටයුතු කරන්න ඕන. ඒ කරන විදිය ගැන තමයි අපි කලින් දවසේ විස්තර කළා මතක ඇති. ස්කන්ධ, ආයතන, ධාතු සහ සුවිසි ප්‍රත්‍ය වශයෙන් සිහි කරලා බලන්න ඒ මොහොතේ ඇතිවෙන ධර්මතා ගැන. ඒ විදියට සිහි කරනවා නම් අන්න ආත්ම සංඥා ආදී ඇති වෙන්නේ නැහැ. දැන් මේ ටික අපි එකින් එක විස්තර කරනවා අට කතාවේ ඒ සූත්‍රයේ යටතේ. ඒ ටික පසු හිමීට කියව ගන්න අමතකයි නම් ආයෙ වතාවක්. එකිනෙක ඉරියව්වේදී සම්මීංජිතේ ප්‍රසාරිති, අපි අත දිග හරිද්දි අතහකුලද්දි ඒ තැනකදී මම මේ කරන්නේ යහපත් දෙයකටද ප්‍රයෝජනවත් දෙයකටද මම මේ අත දිග හරින්නේ මේ දේ කරන්නේ කියලා සිහිය ඇතිව කටයුතු කරන්න ඕන. පැහැදිලි නේද? එතකොට දැන් අපි කොහේ හරි යන ගමන් අපි දැන් කවුරු හරි එක කතා කර කර ඉන්න ගමන් ඩෙස් එකක් තියෙනවා. ඒකට තට්ටුවක් එහෙම දානවා නම් එතකොට ඒ වෙලාවේ සිහිය පිහිටලාද? දැන් ඔය සම්පජඤ්ඤයන් පිහිටලාද? නැහැ. එහෙම නැත්නම් වෙන මොකක් හරි කල්පනා කර කර අපි යනවා. ටික දොරක් ගිහින් බලද්දි යන්න ඕන පැත්තට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ සම්පජඤ්ඤයන් වැඩ කරනවද? නෑ නේද? ඒක නිසා එහෙමනම් අපි මේ සම්පජඤ්ඤයන් පුහුණු කිරීම, ඒ සතර සම්පජඤ්ඤයේ වැඩෙන විදිහට කටයුතු කිරීම පරයන්ක භාවනාවේ විතරක් නෙවෙයි. ඊට වඩා වැඩිපුර කරන්න වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කටයුතු කරද්දී. එහෙමනම් මේ සම්පජඤ්ඤයන් වැඩෙන විදියට අපි එදිනෙදා ජීවිතේ ගත කරන විදිය ටිකෙන් ටික පුහුණු වෙන්න ඕන. හැදිලි නේද? හරි. එතකොට ඒ විදියට කටයුතු කරනවා නම් අපට මෙන්න මේ කියන ප්‍රතිඵල ලබා ගන්න අමාරු නෑ. ඒ කියන්නේ ඉක්මන ලේසියෙන් ලැබෙනවා කියන එක නෙවෙයි. නමුත් උත්සාහවත් වුණොත් ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙමනම්
ඉතින් මේ ධර්ම මාර්ගයේ ගැටලුවක් හෝ උගන්නන ගුරුවරුන්ගේ ගැටලුවක් හෝ නෙවෙයි තියෙන්නේ. ප්‍රධානම දේ තමයි පිරිස ඒ ධමයේ තියෙන විදියට උනන්දු උත්සාහවත් වීමේ අඩුකමක් තියෙන්නේ. ඒ නිසා එහෙම කරනවා නම් මේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහවත් වෙමු. ඒ සම්පජඤ්ඤයන් දියුණු වෙන ආකාරයට අපේ එදිනෙදා ජීවිතය ගත කරන්න නේද? හොඳයි.
එහෙමනම් අපි දැන් කතා කරන්න යන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය මුල් කරගෙන තමයි කතා කරන්න අදහස් කරන්නේ. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහය කියලා කියන්නේ මුළු අභිධර්ම පිටකයේම කරුණු එක තැනක සංග්‍රහ කරමින් රචනා කරපු ග්‍රන්ථයක්. එතකොට මේ සංග්‍රහ ග්‍රන්ථයේ තියෙන කරුණු අපිට බොහෝ සෙයින්ම ප්‍රමාණවත්. අපේ සාමාන්‍ය දැනීම ඇති කරගන්න සාමාන්‍යයෙන් අපේ ඒ භාවනා කටයුතු වලට අපේ නිවන් මාර්ගයේ අවශ්‍ය කටයුතු වලට අවශ්‍ය දැනීම බොහෝ සෙයින්ම මේ ග්‍රන්ථවල මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ සංග්‍රහ වෙලා තියෙනවා. නමුත් සමහර කරුණු බොහොම කෙටියෙන් තියෙනවා. ඒ ටික හොඳට තේරෙන්න තව ටිකක් අමතරව කරුණු දැනගන්න ඕන. නමුත් මේ මූලික දැනීම බොහෝ සෙයින්ම අපිට ප්‍රමාණවත්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි අභිධර්මය ඉගෙන ගද්දී මේ අභිධර්මාර්ථ සංග්‍රහය මුලින් ඉගෙන ගන්නවා. ඊට පසුව අපි මේ තිනං විස්තර කළා කොහොමද මේ ඉගෙන ගන්න පිළිවෙල කියලා. අභිධර්මාර්ථ සංග්‍රහය සහ ඒකේ ටීකාවෙන් අවශ්‍ය කරුණු අපි අරගෙන කරුණු ටිකක් පැහැදිලි කරනවා. ඊට අමතරව ඒ ටික අවසන් කළයින් පස්සේ අපි අභිධර්ම ප්‍රකරණ පටන් ගද්දී ධම්මසංගණී මාතිකා වලින් තමයි පටන් ගන්නෙ. ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන තිකමාතිකා, දුකමාතිකා කියන ඒ කොටස් ටික අවසන් කරලා ඊට පස්සේ ධම්මසංගණී ප්‍රකරණේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තයින් පසුව ඉතිරි ප්‍රකරණ තමන්ට කැමති විදියකට ඉතිරි එකක් අපිට පටන් ගන්න පුළුවන්. ඒ මොකද දැන් ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන මාතිකා ටික, තිකමාතිකා සහ දුකමාතිකා අනිත් ප්‍රකරණවලත් යෙදෙනවා. දැන් විභංග ප්‍රකරණයේදීත් ඒ ටික ආපහු යෙදෙනවා. එතකොට ධාතු කතා ප්‍රකරණයේත් ආපහු යෙදෙනවා. පဋාණ ප්‍රකරණයේත් යෙදෙනවා. ඒ නිසා මේ දේවල් ඉගෙන ගන්න කලින් ධම්මසංගණී ප්‍රකරණේ ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ ටික හොඳට පුරුදු වුණායින් පස්සේ, ඒ ටික පුහුණු වුණායින් පස්සේ අනෙක් කැමැති ප්‍රකරණයකින් පටන් ගන්න පුළුවන්. ඉතින් අපේ දැනට අදහස අවස්ථාව ලැබුණොත් ධම්මසංගණී ප්‍රකරණේ ඉවර කරලා ඊළඟට විභංග ප්‍රකරණේම කරන එක ඊළඟ ප්‍රකරණේ නිසා ඒ දෙක අවසන් වුණාම ඇත්තටම අභිධර්ම අට කතා වලින් 160කට වඩා කොටසක් ඉවර වෙනවා. ඒ ප්‍රකරණ දෙක ඉවර වෙද්දී අට කතාවේ ඒ නිසා විශාල කොටසක් ඉවර වෙනවා. ඒ ප්‍රකරණ දෙක ඉවර වෙද්දී ඒ අවශ්‍ය දෙනීමෙන් විශාල කොටසක් ලැබෙනවා. ඊට පස්සේ අපිට විශේෂයෙන් ඒ මාතිකා වශයෙන් ඉගෙන ගන්න තියෙනවා ධාතු කතා මාතිකා, යමක මාතිකා සහ පဋාණ මාතිකා කියන කොටස් ටික. දැන් මේ මාතිකා ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒ ග්‍රන්ථයේ තියෙන න්‍යාය සම්පූර්ණ ඉගෙන ගන්නවා කියන එක. පැහැදිලි නේද? එතකොට මේ මාතිකා ඉගෙනගත්තු කෙනාට මේ ප්‍රකරණය කියවද්දී අර්ථ වැටහෙනවා, බොහෝ සෙයින්ම වැටහෙනවා. පැහැදිලි නේද? එතකොට අපි මේ මාතිකා ටික හොඳට ප්‍රගුණ කරගත්තම ඉතිරි ටික අවබෝධ කරගන්න පහසුයි. ඒ නිසා සාමාන්‍යයෙන් උගන්වද්දී ඒ ප්‍රකරණේ පටන් ගන්න කලින් ඒ ප්‍රකරණයේ තියෙන මාතිකා විස්තර කරනවා. ඒ විස්තර කරලා ඉගෙනගෙන ඊට පසුව ප්‍රකරණයේ මුලින්ම පිළිවෙලට ඉගෙනගෙන යනවා. අපි දැනට හිමයි හිතාගෙන ඉන්නේ අවස්ථාව ලැබෙන විදියට කරගෙන යමු නේද? එහෙමනම් අභිධර්මාර්ථ සංග්‍රහය අපි ආරම්භ කරන්නේ. ඒත් අභිධර්මාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථය කවුද රචනා කළේ? ඒකත් අපි කෙටියෙන් දැනගෙන ඉන්න ඕනේ නේද? කවුද? ඔව්, අනුරුද්ධ ආචාර්යයන් වහන්සේ. කොහෙදිද
මොන රටේදීද? මොන රටේ වින්ද ඇතිද? තවර චිත්තාය අස්මන්. කොහෙද? ලංකාවේද? ඔය ලංකාවේ තමයි රචනා වෙන්නේ. එතකොට මූල සෝම විහාරය කියලා පාඩයක් තියෙනවා මේ පොතේ අන්තිම. එතකොට කියන්නේ දැන් වර්තමානයේ මුන්නේශ්වරම් කියලා කෝවිලක් අහලා තියෙනවද? අන්න ඒ කෝවිල තියෙන භූමි ප්‍රදේශයේ තමයි පුරාණ මූල සෝම විහාරය කියලා කියන්නේ. කියලයි දැනට කරුණු හොයාගෙන තියෙන්නේ. එතකොට එතන වැඩෙන් ගිමින් තමයි ස්වාමීන් වහන්සේ මේක රචනා කරලා තියෙන්නේ. බොහෝම පැරණි ග්‍රන්ථයක්. එතකොට මේ ග්‍රන්ථය ලෝකයේ අභිධර්මය ඉගෙන ගන්න බොහෝ රටවල් වල මුලින්ම ඉගෙන ගන්න ග්‍රන්ථයක්. ඒ නිසා ගොඩක්ම ප්‍රසිද්ධ ග්‍රන්ථයක්. බුරුමේ වගේ රටවලත් මේක පාඩම් කරවන පොතක්. අඩුම අවම මේකේ තියෙන ගාථා ටිකවත් ටිකක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. සංග්‍රහ කරපු ගාථා තියෙනවනේ මේ ඒ කරුණ සංග්‍රහ කරපු ගාථා ඒ ටික ටිකක් වැදගත්. ඒ නිසා අපි ඒවා මතක තියාගත්තම ලේසියෙන් ඒ කරුණොත් මතක තියාගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි පටන් ගමු මේක නේද? හොඳයි. එහෙමනම් කවහරි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ මුල ඉඳන් පටන් ගමු බලන්න. ගුණාලංකාරයස්ම මෙතන ඉඳන්ම නමස්කාරය කියලා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභිධම්මද්ද සංඝෝ ගන්තාරම්භගත සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිසං අභිධම්මද්ද සංඝං.
හරි. එතකොට මේ ග්‍රන්ථය ආරම්භ කරද්දී මුලින්ම තියෙන්නේ ත්‍රිවිධ රත්නේ වන්දනා කරලා අපි අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නයි යන්නේ කියන එකයි මෙතනින් මතක් කරන්නේ. එතකොට කොහොමද මේ වචන ගලපලා කියන්නේ? සසද්ධම්ම ගනුත්තමං ශ්‍රී සද්ධර්මය සහ උතුම් මහා සංඝරත්නය සහිත අතුලං සම්මා සම්බුද්ධං අභිවාදිය. අතුල්‍ය වූ එහෙම නැත්නම් අසම ගුණයන්ගෙන් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කොට. එතකොට අභිවාදිය කියලා කියන්නේ වචනේ තේරුම වන්දනා කොට පූර්වක්‍රියාවක්. එතකොට මේ වන්දනා කොට කියන පූර්වක්‍රියාවේ කර්මය තමයි අතුලං සසද්ධම්ම ගනුත්තමං අතුලං සම්මා සම්බුද්ධං කියලා කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධම් පදයට විශේෂණ පද දෙකක් තමයි සසද්ධම්ම ගනුත්තමං අතුලං කියලා කියන්නේ. එතකොට මේ සම්මා සම්බුද්ධං කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඳ. එතකොට අතුල වූ සසද්ධම්ම ගනුත්තමං සද්ධර්මය සහ මහා සංඝරත්නය සහිත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කොට. පැහැදිලිනේ. එතකොට මේ పూర్ව ක්‍රියාපදයේ කර්මය විදියට තමයි මේ ටික යෙදিলা තියෙන්නේ. එතකොට මේ ඔක්කොම තනි වාක්‍ය ඛණ්ඩයක්. ව්‍යාකරණ අනුකූලව ගත්තම නේද? ඒ ගැන කතා කළා නේද භාෂාවතරණේ 3 වෙනි පොතේ? ඔව්. එතකොට මේ කොටසම තනි වාක්‍ය ඛණ්ඩයක්. ඊට පස්සේ අභිධම්මත්ත සංඝං අහං භාසිස්සං කියන්නේ වාක්‍ය. වාක්‍යයේ ප්‍රධාන වාක්‍ය කොටස. එහෙම නැත්නම් අපි කියනවා එතකොට මේක සම්පූර්ණ වාක්‍යයක් නම් ඒකේ අභිධම්මත්ත සංඝං කියලා කියන්නේ බාසිස්සං කියන ක්‍රියාපදයේ කර්මයයි. එතකොට මේ බාසිස්සං කියන්නේ දේශනා කරන්නෙමි කියන එකනේ. එතකොට දේශනා කරන්නේ මොකක්ද? අභිධර්මාර්ථ සංග්‍රහය. මේකේ කර්තෘ කවුද? කර්තෘ පදේ මොකක්ද? ඔව් අහං කියන පදයද. ඒක යෙදිලා නැහැ අධ්‍යාහාර වශයෙන් අපි ගන්න ඕන. පැහැදිලි නේ? හරි. එතකොට අභිධම්මත්ත සංඝං කියලා මෙතන කිව්වේ ග්‍රන්ථයේ නාමයයි. මේ පොතේ නම අභිධර්මාර්ථ සංග්‍රහය. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහය කියන වචනේ තේරුම අභිධර්මයෝ මෙහි සංග්‍රහ වෙනවා කියන අර්ථයෙන් තමයි අභිධර්මාර්ථ සංග්‍රහ කියලා කියන්නේ. එතකොට අභිධර්ම අර්ථ යන්ගේ එකතුවක් සංග්‍රහයක් කියන එකයි. පැහැදිලි නේද? එතකොට ඒ ගැන මොකක් හෝ තව ගැටලු තියෙනවද? අපි මේ ටිකේ කෙටියෙන් පැහැදිලි කිරීමක් ටීකාවේ කියනවා. ඒ ටිකත් අවශ්‍ය කරුණු පිරිස බලාගත්තද? බලා ගන්නවද? කොහොමද? දැලෙනවා අඩුයිද? කීරු එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහයට තියෙන පුරාණම ටීකාව තමයි අභිධම්මත්ත විභාවිනී ටීකා කියලා කියන්නේ. එතකොට මේ විභාවිනී ටීකාවේ ආරම්භක ගාථාවල මේ විදිහට කියාගෙන යනවා. ඒ ඔක්කොම අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙලා යන නිසා. ඉතින් කෙටියෙන් මෙතනත් කියලා තියෙන්නේ විසුද්ධ කරුණා ඥානයන්ගෙන් යුක්ත වූ සම්බුදුරජාණන් වහන්සේත් සම්බුද්ධ පූජිත වූ ශ්‍රී සද්ධර්ම රත්නයත් සද්ධම්ම සම්භූතං නිරංගනං සංඝං නත්වා. ඒ කියන්නේ සද්ධර්මයෙන් හටගත්තා වූ මහා සංඝ රත්නය. කොයි වගේද? අංගන රහිත කියන්නේ කෙලෙස් වලින් තොර වූ මහා සංඝ රත්නයත් වන්දනා කොට කියලා ඒ විදිහට පටන් ගන්න. එතකොට සාරිපුත්තං මහා තේරං පරියත්ති විසරදං. එතකොට මේ විදිහට මේ කියන්නේ සාරිපුත්ත ආචාර්යයන් වහන්සේ කියලා මෙතනින් අදහස් කරන්නේ සාරිපුත්ත සංඝරාජ ස්වාමින් වහන්සේ. සාරත්දීපනී ටීකාචාර්යයන් වහන්සේ ගැනයි මෙතන කියන්නේ. එතකොට සාරත්දීපනී ටීකාචාර්යයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් තමයි මේ අභිධම්මත්ත විභාවිනී ටීකාව රචනා කරන්නේ. එතකොට මෙතනින් කෙටියෙන්ම කියන්නේ තව මෙතන කියනවා පැරණි ඊට පුරාණ ඇතැම් ග්‍රන්ථ තිබුණා මේ අභිධර්මාර්ථ සංග්‍රහය විස්තරකරන්න. ඒ ග්‍රන්ථවල සමහර සියලු කරුණු අඩංගු වෙලා තිබුණේ නැහැ. අර්ථය පහසුවෙන් දැනගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා අප්‍රකට අර්ථ විස්තර කරමින් ඒ වගේම ඒ වගේ තියෙන අදහස අත්හරින්නේ නැතුව කෙටියෙන් මේ ග්‍රන්ථය රචනා කරනවා කියලා තමයි ස්වාමීන් වහන්සේ මේක ආරම්භ කරන්නේ. එතකොට මේ ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සාමාන්‍යයෙන් ග්‍රන්ථයක් රචනා කරද්දී ප්‍රධානව සිද්ධ කරනවා. හේතුව විදියට කියන්නේ ඒ ප්‍රයෝජනය විදියට ඒ ග්‍රන්ථය රචනා කරද්දී ඇති වෙන්න පුළුවන් අන්තරායන් දුරු කරගෙන පහසුවෙන් මේ ග්‍රන්ථය රචනා කරන්න ලැබේවා කියන අදහස එකක්. අනෙක් කාරණාව තමයි ඉතින් ත්‍රිවිධ රත්නයේ ගුණ කියලා අපි මේ කටයුත්තක් ආරම්භ කළාම ඒක බොහෝ දෙනෙක් ප්‍රශංසා කරන දෙයක්. ඉතින් නුවණැත්තෝ ප්‍රශංසා කරන දෙයක්. ඒකත් එක හේතුවක්. මේ විදිහට හේතු විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ වචනවල අර්ථ මෙතන කියලා තියෙනවා. ඒ වයිකින් එක ඔක්කොම අපි විස්තර කරන්න යන්නේ නැහැ. සම්මා සම්බුද්ධ කියන වචනය සම්මා සාමංච සබ්බ ධම්මේ අභිසම්බුද්ධෝ තී සම්මා සම්බුද්ධෝ භගවා. මේ විදිහට ඒ වචන විස්තර කරනවා. මේ දේවල් අපි බුදුගුණ භාවනාව ගැන කතා කරන දවස්වල කතා කළා නේද? ඉතින් ඒ විස්තර තව ටිකක් විස්තර කරලා මේ තැන්වල තියෙනවා. ඒ වගේම අතුල කියන වචනයේ තේරුමත් විස්තර කරලා තියෙනවා. අතුල කියලා කියන්නේ කිසිම කෙනෙකුට සම නැහැ කියන අර්ථයෙන්. එතකොට සාමාන්‍ය අය සාමාන්‍ය ලෝකයේ අයට සමාන නොවන උතුමන් වහන්සේ කෙනෙකුට අපි කියනවා අතුල කියලා. එතකොට බුදු කෙනෙක් එහෙම සමාන වෙන්නේ ಗುಣධර්ම වලින් තවත් බුදු කෙනෙකුන්ටම විතරනේ නේද? ඒ නිසා තමයි වෙන කිසිවෙකුට සමාන නොවන කියන අර්ථයෙන් අතුල කියලා විස්තර කරනවා. හරි, තව අමතර විස්තර ගොඩක් තියෙනවා මෙතන. අපි මේ සියල්ල විස්තර කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ අවශ්‍ය කරුණු අපි මතක් කරනවා. ඒ අමතර කරුණු තව ටිකක් කියවලා දැනීම ඇති කරගන්න පසුව. එතකොට මේ අභිවාදී කියන වචනේ තව ටිකක් විස්තර කරනවා. කොහොමද විශේෂතෝ වන්දිත්වා, විශේෂාකාරයෙන් වන්දනා කරලා කොහොමද භය, ලාභ, කුල, ආචාර ආදී විරහේන සක්කච්ඡං ආදරේන කාය වචී මනෝද්වාරේහි වන්දිත්වා ඉති අත්තෝ. පැහැදිලි නේද? එතකොට මේ භය නිසා ඇතම් කෙනෙක් වන්දනා කරන්න පුළුවන්. කොහොමද? දැන් රජ කෙනෙක්ව දැක්කම හැමෝම වඳින්නේ මොකද? දැන් එහෙම නැතුව හිටියොත් එහෙම සමහර විට දඬුවම් කරනවා නේද? ඒ නිසා බයට වන්දනා කරනවා. එහෙම නැත්නම් තමන් එක්ක හිතවත් හොඳට ලාභ සත්කාර තියෙන ප්‍රසිද්ධ අපි හිතමු ඒ වගේ මිනිස්සෙක් ඉන්නවා. ඒ කෙනාව දැක්කම සමහර විට මිනිස්සු වඳිනවා. ඒ මොකද? ලාභ සත්කාර බලාපොරොත්තු වෙන. ඒ කෙනාගෙන් දෙයක් තමන්ට ලබා ගන්න කැමැත්තෙන්. එහෙම නැත්නම් කුල ආචාරය නිසා තමන්ගේ කුල සිරිත් වශයෙන් සමහර වෙලාවට තමන්ගේ පරම්පරාවෙන් වන්දනා කරපු දෙවි කෙනෙකුට හරි ගහකට හරි එහෙමත් වඳිනවා. ඒ මොකද? තමන්ගේ කුලයේ සිරිත නිසා, පරම්පරාවේ සිරිතක් වශයෙන්. පැහැදිලි නේද? එතකොට ඒ වගේ එකකින් නෙවෙයි මෙතනදී වන්දනා කළේ. ඒකයි ඒ ආදී කරුණු වලින් තොරව විරහේන, එවැනි කරුණු වලින් තොරව සකසා ආදරයෙන් කාය වාග් මනෝද්වාර වලින් වන්දනා කොට කියන එකයි අභිවාදී කියන වචනේ තේරුම. එතකොට අභි කියලා උපසර්ගයක් තියෙනවනේ. එතකොට වාදී කියන එක වන්දිත්වා කියන පදයට සමානයි. එතකොට ය ප්‍රත්‍ය, ය ප්‍රත්‍ය පූර්වක ක්‍රියා ය ප්‍රත්‍ය. ආගම්ම කියන තැන් වල තී ය ප්‍රත්‍ය විලා තියෙන්නේ. පහාය, ආදාය, ඒ වගේ මෙතන අභිවාදී, අභි උපසර්ගය මුලට යෙදিলা තියෙනවා. එතකොට ඒ අභි කියන්නේ විශේෂයෙන්. එතකොට විශේෂය කියලා කිව්වේ මෙන්න මේ විදිහට වන්දනා කොට කියන එකයි. පැහැදිලි ඇති. ඊට පස්සේ මේ අභිධම්මත් සංඝං කියන වචනේ තේරුම මේ බාසී සංකේන එක තේරෙනවා. එක විස්තර කරනවා. නිබ්බත්තිත පරමත්ත භාවේන අභි විසිට්ඨා ධම්මා එත්තාති ආදීනා අභි ධම්මෝ ධම්ම සංගණියාදි සප්තප්ප කරණං අභි ධම්ම පිටකං තත්ත බුත්තා අත්තා අභි ධම්මත්තා තේ සංගයි හන්ති එත්ත ඒ තේනාතිවා අභි ධම්මත්ත සංඝං. එතකොට අභි ධර්මාර්ථයෝ කියලා කියන්නේ පරමාර්ථ භාවයෙන් පවතින ධර්ම කියන අර්ථයෙන් තමයි අභිධම්ම කියලා කියන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්ම මෙහි දක්වා ඇත්තේය කියන අර්ථයෙන් අභිධම්මෝ කියලා කියනවා. ඒ කියන්නේ මොනවටද? ධම්ම සංගණී ආදී ප්‍රකරණ හතට තමයි ඒ කිව්වේ. ඒ මොකද? මේ ධම්ම සංගණී ආදී ප්‍රකරණවල පරමාර්ථ ධර්ම දක්වා තිබෙන නිසා. මේ පේනවා ඇති. නිබ්බත්තිත පරමාර්ථ භාවේන අභි විසිට්ඨා ධම්මා එත්ත ඉති ආදීනා අභි ධම්මෝ. එහෙදෙලිනේ විශිෂ්ට ධර්ම. ඒ අභි විසිට්ඨ ධම්ම කියන එකේ තේරුම තමයි මුලින් මේ විස්තර කරලා තියෙන්නේ. නිබ්බත්තිත පරමාර්ථ භාවේන. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම කියන එකයි. පරමාර්ථ ධර්ම මේ පිට මෙහි දක්වා ඇත්තේය කියන අර්ථයෙන් තමයි අභිධර්ම කියලා කිව්වේ. අභිධර්ම පිටකයට තත්ත්වුත්ත අත්තා අභිධම්මන්ත. ඒ අභිධර්ම පිටකයේ දක්වා ඇති අර්ථයන්ට කිව්වා අභිධර්මාර්ථ කියලා. තේ සංගයි හන්ති එත්ත ඒ තේ නාතිවා අභිධම්මත් සංඝහ. තේ ඒ අභිධර්මාර්ථ එත්ත මේ ග්‍රන්ථයෙහි සංගයි හන්ති සංග්‍රහවෙත් වා ඉසේ නැතහොත් ඒ තේන මේ ග්‍රන්ථය කරණ කොටගෙන තේ සංගයි හන්ති ඒ අභිධර්මාර්ථ සංග්‍රහ කෙරෙත් යන අර්ථයෙන් අභිධම්මත් සංඝං කියලා මේ ග්‍රන්ථයට නමක් තියෙනවා. පැහැදිලිද? පැහැදිලි ඇති. කෙටියෙන්ම කිව්වොත් මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොතේ අභිධර්මාර්ථ කියන පරමාර්ථ ධර්ම දක්වලා තියෙනවා කියන එකයි කෙටිම තේරුම. පැහැදිලිනේ? අභිධර්ම පිටකයේ විස්තර කෙරුණු පරමාර්ථ ධර්ම සංග්‍රහ කරලා දක්වපු ග්‍රන්ථයට අපි කියනවා අභිධර්මාර්ථ සංග්‍රහය කියලා. හරි. ඒ ටිකේ ගැටලු නැතුව ඒ ටිකේ නම් හරි. එහෙමනම් ඊළඟ ගාථාවත් අපි කියවමු නේද? වෙන කාට හරි කියන්න දෙනවද?
චතු පරමත්ත ධම්මෝ තත්ත උත්තාබි ධම්මත්තා චතුදා පරමත්තතෝ චින්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා.
හරි. ඊට පස්සේ මේ ගාථාවෙන් විස්තර කරන්නේ පරමාර්ථ ධර්ම හතර ගැනයි. චතු පරමත්ත ධම්මෝ. එතකොට හතරක් වූ පරමාර්ථ ධර්ම කියලා අපි කිව්වනම් හරි. තත්ත්වුත්තාවි ධම්මත්තා. ඒ අභිධර්මාර්ථ අභිධර්ම පිටකයේ කියන ලද අභිධර්මාර්ථයෝ පරමත්තතෝ පරමාර්ථ වශයෙන් සබ්බතා සර්ව ප්‍රකාරයෙන්ම චිත්තං චේතසිකං රූපං නිබ්බාණං ඉති චතුදහා. සිතය චෛතසිකය රූපය නිර්වාණය යැයි සතර වැදෑරුම් වෙත්. පැහැදිලිද? එතකොට මේ මුළු අභිධර්ම පිටකයේම කතා කරන පරමාර්ථ ධර්ම කීයද තියෙන්නේ? කාණ්ඩ වශයෙන් හතරයි. හතර ආකාරයයි. වැඩි අමාරු එහෙනම්? අමාරුයිද? හතරයි තියෙන්නේ නේද? සිත චෛතසික රූපය සහ නිර්වාණය කියලා පරමාර්ථ ධර්ම හතරයි තියෙන්නේ මේ මුළු අභිධර්ම පිටකයේම. හරි. ග්‍රන්ථ එතකොට ප්‍රධාන පොත් ප්‍රකරණ හතක් තියෙනවානේ. ඒ හතේම තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම හතරයි විස්තර කරලා තියෙන්නේ. හරි. ඉස්සරහට ඒ ටික අපි කතා කරගෙන යමු. හරි. ඊට පස්සේ මේ පද එකින් එක විස්තර කරනවා. ඉතින් ඒවා අපි එකින් එක ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තත්ථ කියලා කිව්වේ තස්මින් අභිධම්මේ. ඒ අභිධර්ම පිටකයේ සබ්බතා කියලා කියන්නේ ඉතින් කුසලාදී කුසල වශයෙන් ස්කන්ධාදී වශයෙන් කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාකතා ධම්මා ওই විදියට නේද? රූපakkhandෝ වේදනාakkhandෝ සංඥාakkhandෝ ඔය විදියට. ඔය කොයි විදියට හෝ වේවා ඒ සියල්ලම සමස්තයක් විදියට ගත්තම තියෙන්නේ මේ විදියට කොටස් වශයෙන් ගත්තොත් හතරයි. එතකොට පරමත්තතෝ කියලා කිව්වේ සම්මුතිය හැරපියා පරමාර්ථ වශයෙන් කියන එකයි. එතකොට චිත්තං කියලා කිව්වේ විඥානස්කන්ධය, චේතසිකං කිව්වේ වේදනාදී ස්කන්ධ, ඉතිරි නාමස්කන්ධ තුන. එතකොට රූපස්කන්ධය කිව්වේ භූත රූප සහ උපාදාය රූප කියන රූපස්කන්ධය. නිබ්බාණං කිව්වේ මාර්ගඵලයන්ට ආරම්භන භූත වූ අසංකත ධර්මය. මෙන්න මේ විදිහට ආකාර හතරයි. එතකොට මේ නිරුක්තියත් වැදගත්. පරමාර්ථ කියන වචනයේ අර්ථය පරමෝ උත්තමෝ අවිපරීතෝ අත්ථෝ පරමස්සවා උත්තමස්ස ඥානස්ස අත්ථෝ ගෝචරෝති පරමත්තෝ. මෙතන නිරුක්ති දෙකක් තියෙනවා. පළවෙනි එක පරමෝ උත්තමෝ අවිපරීතෝ අත්ථෝ. එතකොට මේ පාඨය සම්බන්ධව සමහරව වෙනස් අදහසකුත් දරලා තියෙනවා. මේ අවිපරීතෝ කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති කියන එකයි. උතුම් වෙනස් නොවන අර්ථය දේට අපි කියනවා පරමාර්ථ ධර්මයක් කියලා. එතකොට වෙනස් වෙන්නේ නැහැ, අවිපරීතයි කියලා කියන්නේ මේක වෙනස් නොවි එක දිගට තියෙනවා කියන අර්ථයද? එහෙම නෙවෙයි. මේ පරමාර්ථ ධර්මවල ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන ආදිය වෙනස් වෙන්නේ නැහැ කියන එකයි තේරුම. පැහැදිලි නේද? එතකොට කාශ්‍යප බුද්ධ ශාසනයේදී පඨවි ධාතුව කක්කලත්ත ලක්කනා පඨවි ධාතුව කියලා එහෙම දක්වලා තියෙන්නේ නේද? ඒ විදිහම තමයි අතීත බුද්ධ ශාසනවලත් වර්තමානයේදීත් අනාගත බුද්ධ ශාසනවලත් පඨවි ධාතුව අවබෝධ කරගන්න තියෙන්නේ අන්න ඒ විදිහටයි. කක්කලත්ත ලක්ෂණ ආදීන්. එහෙම නැත්නම් කර්කශ ලක්ෂණය. පඨවි ධාතුවේ ලක්ෂණය කර්කශ බව, රළු බව. මෙන්න මේ විදිහට වෙනස්ින් ඒ ලක්ෂණාදී ධර්ම වෙනස් නොවන, ලක්ෂණාදී වශයෙන් වෙනස් නොවන ධර්මවලට අපි කියනවා පරමාර්ථ ධර්ම කියලා. එහෙම නැත්නම් පරමස්සවා උත්තමස්ස ඥානස්ස අත්ථෝ ගෝචරෝ ඉති පරමත්තෝ. එතකොට පරම වූ උත්තම වූ සර්වඥතා ඥාණයට ගෝචර වෙන දේවල්, ගෝචර වෙන දේවල් වලට අපි කියනවා පරමාර්ථ කියලා. දැන් සර්වඥතා ඥාණයට ප්‍රඥප්තිත් ගෝචර වෙනවා. නමුත් බොහෝ සෙයින් පරමාර්ථ ධර්ම පිළිබඳව සාමාන්‍ය ඥාණයට හසු නොවන, පරමාර්ථ ධර්ම සම්බන්ධව හසු වෙනවා කියන තින් ප්‍රඥප්ති ගැන අහන්නම දෙයක් නැහැ නේද? පැහැදිලි නේද? ඒ නිසයි මෙතන මේ විදියට දක්වලා තියෙන්නේ. හරි, ඊට පස්සේ මේ තව මේ සියලුම නිරුක්ති අපි එකින් එකට ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතිරි අමතර කරුණු අපි තියෙන පොතක් ගැන කියන්නම්. ඒ පොත පසුව කියව ගන්න අපි මෙතන. ඒකත් අපි දීලා යන්නම් කාට හරි නේද? කාගෙන්ද මේක ගන්න ඕන? ප්‍රමෝදිතාවස් මගින්ද? හරි. එතකොට අපි මෙතන මේ තියෙන අභිධර්ම පන්තිය කියලා තියෙන මේ ඇතුලේ මේ අභිධර්මාර්ථ සංග්‍රහ කියන පොත් ඇතුලේ මෙන්න මේ පොතෙත් අමතර විස්තර ගොඩක් තියෙනවා. අභිධර්මාර්ථ සංග්‍රහ විස්තර සන්නය කියලා තියෙන්නේ. එතනිනුත් කියව ගන්න පුළුවන්. ඊට අමතරව ආපහු තියෙනවා විභාවිනී ටීකාවේ සන්නයක්. විභාවිනී ටීකාවට පදෙන් පදේ විස්තර කරපු සන්නයක් තියෙනවා. ඒ ටිකත් කැමති කෙනෙකුට පසුව බලා ගන්න පුළුවන්. ඒකත් මේ ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ තාම හැබැයි රෝමන් ඉලක්කම් තියෙන්නේ. මේකෙත් මේ කියන විස්තර ටිකක් තියෙනවා. එහෙම ඊට කියව ගන්න පුළුවන් කැමති කෙනෙකුට. නේද? අපි එකින් එක ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. අපිට විශේෂයෙන් වැදගත් වෙන කරුණු ටික විතරක් අපි මතක් කරගෙන යනවා. කැමති කෙනෙකුට මේ අමතර කරුණු බලා ගන්න පුළුවන් මේ පොත්වලින්. එතකොට මේ සිත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සිතේ සිත ගැන විස්තර කරන්නේ ආරම්මණං විජානාතිති අත්ථෝ චින්තේතිති චිත්තං ආරම්මණං විජානාතිති අත්ථෝ. ඒ නිසා තමයි අට කතාවෙත් විස්තර කරේ විෂය විජානන ලක්ෂණං චිත්තං කියලා. එතකොට සිතේ ස්වභාවය තමයි අරමුණ දැනගන්නා බව. එන අරමුණ දැනගන්නා පරමාර්ථ ධර්මයට තමයි අපි කියන්නේ සිත කියලා. එතකොට දැන් අපි ධම්මසංගණීය ඉගෙන ගද්දී ධම්මසංගණියේ තියෙනවා කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා. නේද? එතකොට මොකක්ද මේ දැන් ඒ ඔක්කොම සිත්නේ? සිත් සහ චෛතසික ධර්මනේ. චෛතසික රූප සහ නිර්වාණ කියන පරමාර්ථ ධර්ම. ඒක කුසලා ධම්මා, අකුසලා ධම්මා, කුසලා ධම්මා කියද්දී කුසල් සිත්තික සහ ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්ම තමයි අදහස් කරලා තියෙන්නේ කුසලා ධම්මා කියලා. ඒතර ඒ තැන්වල යෙදিলা තියෙනවා වචනයක් ධම්මා කියලා. ඒතර මොකක්ද මේ ධම්මා කියන වචනේ තේරුම? ඒකත් අපි දැනගන්න ඕන. මෙතනදීම අපි ඒකත් විශේෂයෙන් මතක් කරන්න හිතුවා. හරි. ඊට පස්සේ මේ කුසලා ධම්මා කියන වචනය විස්තර කරන තැන ධම්මසංගණී අට කතාවේ පේනවද මේ ටික නැද්ද? මීට වඩා පැහැදිලි නේ? පේනවද? පැහැදිලිද? පේනවා. හරි. එතකොට මේ තැන්වල කුසලා ධම්මා කියන මේ මාතිකා පදවල අර්ථය විස්තර කරගෙන යද්දී මේ අපි දැන් මේක විස්තර කරන්න නැහැ තාම. පැහැදිලි නේද? මේ ටික පසුව කතා කරනවා. එතන තියෙනවා මේ ධම්මා කියන වචනයක්. ඒ කුසල අකුසල අව්‍යාකෘත කියන ඒ හැම එකේම අවසානයේ තියෙනවා ධම්මා කියලා වචනයක්. කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා. මොකක්ද මේ ධම්මා කියන වචනේ තේරුම? ධම්මසද්දෝ පනායන් පරියත්ති හේතු ගුණ නිසත්ත නිජීවතාදී සුදිස්සති. ওই විදිහට විස්තර කරනවා මෙන්න මේ මේ අර්ථවල යෙදෙනවා. ඒවට උදාහරණ පෙන්නලා තියෙනවා. එතකොට ඊට අමත ඒ අර්ථ අතරින් තස්මින් කොහොපන සමයේ ධම්මා හොಂತಿ. ওই විදිහට ධම්මසංගණී යෙදෙනවා. එසමයෙහි ධර්මයෝ පව වෙත් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් විෂයෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කරයි කියන තැන්වල අර්ථය නිස්සත්ව නිජීවතා. නිස්සත්ව නිජීවතාවයෙහි තමයි මේ ධර්ම ශබ්දය යෙදිලා තියෙන්නේ. නිස්සත්ව නිජීවතායන් කියලා කිව්වේ නිස්සත්ව නිජීව සත්වයේ පුද්ගලයෙක් නොවන පරමාර්ථ ධර්ම කෙරෙහි තමයි මේ ධර්ම ශබ්දය යෙදිලා තියෙන්නේ. එහෙදිරිනේ. එතකොට කුසලා ධම්මා කියලා කියන්නේ අනවද්‍ය සුඛ විපාක ඇත්තා වූ නිස්සත්ව නිජීව ස්වභාවයෝ වෙති. අකුසලා ධම්මා කියලා කියන්නේ දුක්ඛ විපාක ඇති කරවන්නා වූ ධර්ම ස්වභාවයෝ නිස්සත්ව නිජීව ධර්ම ස්වභාවයෝ වෙති. අව්‍යාකතා ධම්මා අව්‍යාකෘත වූ නිස්සත්ව නිජීව ධර්මයෝ වෙති ස්වභාවයෝ වෙති. එතකොට මේ නිස්සත්ව නිජීව කියන එකෙන් අවධාරණය කරන්නෙම මේ දේවල් සත්වයෙක් පුද්ගලයෙක් නෙවෙයි ආත්ම නෙවෙයි වෙනස් වෙමින් පවතින පරමාර්ථ ධර්ම කියන එකයි. එතකොට මේකෙන් අදහස් වෙන්නේ වෙනස් වීම කියන එක හැමතැනටම අදාළ නැහැ. පරමාර්ථ ධර්ම කියන එකයි සත්වයේ පුද්ගලයෙක් නොවන පරමාර්ථ ධර්ම කියන එකයි අර්ථය. පැහැදිලි නේද? මොකද නිර්වාණයත් මෙතෙන්ට අදාළයි. එතකොට ඒකේ ඒක වෙනස් වීම කියන්නේ අනිත්‍ය ලක්ෂණේ නැහෙනි. නමුත් ආත්මයක් වශයෙන් සත්වයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ගත යුතු දේවල් වලින් තොර ධර්ම ටිකක් කියන එකයි මේකේ තේරුම. පැහැදිලිද? පැහැදිලිද? ආ. එතකොට අපි මේ ඉගෙන ගන්න යන පරමාර්ථ ධර්ම සියල්ලම මෙන්න මේ ස්වභාවයේ දේවල්. නිස්සත්ව නිජීව ස්වභාවය. පැහැදිලිද? තව එක මොන හරි අපැහැදිලි තැනක් තියෙන ඉක්මනට හමු අපි ආපහු යනවා කලින් හිටපු තැනට. මේක පේනවා මදිද? මොකද අරකේ මේ කොටස ගන්න අපහසු වුණ නිසා මේ මෙතෙන්ට ආවේ. වැරදිලා වෙන ඡේදයක් යටතට ගිහින් තියෙන්නේ. ආ මේකේ අන්තිම කොටසට ගිහිල්ලා තියෙන්නේ. හරි. මෙහෙම තිබ්බොත් අපහැදිලිද? කොහොම තිබ්බොත් අපහැදිලිද? තමයි. හරි. ඊට පස්සේ දැන් මේ අපි පළමුවෙනි පරමාර්ථ ධර්මය ගැනනේ කතා කළේ, සිත ගැන. එතකොට සිතන්නේ නොයි සිත නම් වේ. ආරම්මණං විජානාති ඉති අත්තෝ කියලා. ධර්මයේ එක අර්ථයක්. එතකොට චින්තෙන්ති ඒතේන කරණබහුතේන සම්පයුක්ත ධම්මාති චිත්තං. දෙවෙනි අර්ථය විස්තර කරනවා. සිත කියන වචනයේ අර්ථය කරණබූතේන ඒතේන, කරණබූත වූ මේ සිතෙන්, එහෙම නැත්නම් කෙටියම කිව්ව මේ සිත කරණ කොටගෙන සම්ප්‍රයුක්ත ධර්මයෝ සිත සිතත්. ඒතර කෙටියම කිව්ව සම්ප්‍රයුක්ත ධර්ම හිතන්නේ මෙය උපකාර කරගෙනයි. එතකොට දැන් සම්ප්‍රයුක්ත සිතත් එක්ක සම්ප්‍රයුක්ත වෙන ධර්ම තියෙනවනේ. අපි හිතමු වේදනාව කියලා. එතකොට වේදනාව අරමුණ දැනගන්නේ හිතේ උපකාරය ඇතුවද නැතුවද? හිතේ උපකාරය අනිවාර්යයෙන්ම තියෙනවා. හිත නැතුව වේදනාව පහළ වෙන්නේ නැහැ. එහෙමනම් හිතේ හිත උපකාර කරගෙන මේ අරමුණ දැනගන්නා නිසා එහෙමත් මේකට සිත කියලා කියන්න පුළුවන්. එතකොට මේ සිත කරණ කොටගෙන සම්ප්‍රයුක්ත ධර්ම අරමුණ දැනගන්නවා කියන අර්ථයනොත් සිත කියලා කියන්න පුළුවන්. ඉතින් මේ තවත් ඒකට දෙන්න පුළුවන් නිරුක්ති කීපයක්. එහෙම නැත්නම් චින්තනමත්තං චිත්තං. එතකොට සිතී මාත්‍රය සිතයි කියලා මේ විදිහට භාව අර්ථයක්. ඉතින් චින්තනයක් කරන මාත්‍රයක් කෙනෙක් නෙවෙයි, නිකම්ම සිතී මාත්‍රය සිතන මේ අරමුණ දැනගන්නා ධර්මතාවයට අපි කියනවා සිත කියලා. එතකොට බොහෝ සෙයින් මේ අර්ථයට වැඩි බරක් දීලා, එහෙම නැත්නම් වැඩි අවධානයක් දීලා තමයි කතා කරන්නේ මේ අවසාන අර්ථයට. සිතීම් එහෙම නැත්නම් අරමුණ දැනගන්නා පරමාර්ථ ධර්මයට කියන නම තමයි සිත කියලා කියන්නේ. පැහැදිලි නේ? හරි. තව අර්ථ ගොඩාක් ඉතින් විස්තර කරනවා. ඒ ටික හිමීට පසුව අපි අර කියපු පොත්වලින් දැනගන්න පුළුවන්. අපි එකින් එක එහෙම නැත්නම් අපි අභිධර්මාර්ථ සංග්‍රහය නෙවෙයි කතා කරලා ඉන්නේ, සංග්‍රහය ටීකාව. ඒ නිසා එතකොට අපිට ගොඩක් කල් යනවා. ඒ නිසා අපි ඒ අත්‍යවශ්‍ය අර්ථ ටික කතා කරගෙන ඉස්සරහට යනවා. එතකොට මේ සිත කියලා කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවේයි කියන එක අපි අවධාරණය කරගන්න ඕනේ. ඒ නිසායි අපි අර ධම්මා කියන වචනයත් විස්තර කළේ. මොකද මේක සත්වයෙක්, පුද්ගලයෙක් නොවන ධර්මයක්. එතකොට මේ ධර්මය, මේ සිත කියන ධර්මයත් ඇතිවීම නැතිවීම වලට ලක් වෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ වලින් යුක්ත ධර්මතාවයක්. පැහැදිලිනේ? එහෙමනම් මේක පරමාර්ථ ධර්මයක්. එතකොට මේ සිත කියන ධර්මයක් ඒ ත්‍රිලක්ෂණයට යටත්ද නැද්ද? යටත් ධර්මයක්. පැහැදිලිනේ? ඒ නිසා මමයි හිතන්නේ, මමයි මේ දේ කරන්නේ, මමයි රූපය දැක්කේ, මමයි සද්දය ඇහුවේ, මට තමයි මේ දේ වැටහුනේ, මේ භාවනා ඥානය ඇති උනේ මටයි, ඒ විදිහේ අදහස් ඇති වෙනවා නම් ඒ දේවල් යටපත් කරගන්න තමයි අපි මේ දහම් කරුණු දැනගන්නේ. එතකොට මේ සිත කියන්නේ මොකක්ද? එක දෙයක් නෙවෙයි, ධර්මතා රාශියක එකතුවක්. ඒ වගේම හේතුන් නිසා හටගත්තු දෙයක්. මේකත් හේතුඵලයන්ගේ ප්‍රතිඵලයක්. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ වලින් යුක්ත ධර්මයක් කියලා අපි තේරුම් ගත්තම අන්න අපිට අර මාන්න ආදී ඇති වෙන එක අඩු වෙනවා. අපි ඒව ගැන ඉස්සරහට වැඩි විස්තර කතා කරනවා එකින් එක කතා කරද්දී. හරි ඊට පස්සේ චේතසික කියන වචනේ විස්තර කරන්නේ චේතසි භවං සිතෙහි ඌයේ නොයි එහෙම නැත්නම් සිතෙහි හටගත්තේ නොයි තදායත් උත්ිතාය ඒ සිතට අයත් පැවතීම් වශයෙන් සිතට අයත් සිතට යටත් පැවතීම් ඇති බවින් සිතෙහි ඌයේ නොයි චෛතසික නම් වෙයි ඒකයි ඊළඟට විස්තර කරන්නේ නහිතං චitteන විනා ආරම්මන ගහන සමත්තං අසති චitteේ සබ්බේන සබ්බං අනුපජ්ජනතෝ එතකොට ඒ චෛතසික කියන ධර්මය සිතින් තොරව අරමුණක් ගැනීමට සමත් වෙන්නේ නැහැ චitteේ අසති සිත නැති කල්හි සබ්බේන සබ්බං අනුපජ්ජනතෝ සිය කිසිසේත්ම නූපදින බැවිනි සියල්ලෙන් සියල්ල නූපදින බැවිනි. දැන් සිතක් නැතුව චෛතසික උපදින්න පුළුවන්ද? සිතක් නැතුව චෛතසික ධර්ම උපදින්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන කියන්නේ සිතට යටත් පැවතීම් ඇති බැවින්. ඒක නිසා තමයි මෙතන මනෝ පුබ්බංගමා ධම්මා ආදී වශයෙන් ධම්මපදයේ විස්තර කරේ කියලා විස්තර කරන්නේ මෙතන. මෙතන ධම්මා කියලා අදහස් කළේ චෛතසික ධර්මවලට. මනෝ පුබ්බංගමා මනස පූර්වාංගම කොට ඇත්තේය. මනස පෙරට සිත පෙරට කොට පවතින ධර්මවලට අපි කියනවා චෛතසික කියලා. ඒකෙන් අදහස් වෙන්නේ දැන් සිත ඉස්සරහින් යනවා චෛතසික පිටිපස්සෙන් යනවා වගේ කියන එකක් නෙවෙයි. සිත ප්‍රධාන කොටගෙන පවතින ධර්ම. පැහැදිලි නේද? හා ඒකයි මේ කියන්නේ තදායත් වුත්ිතාය. එයට අයත් යටහත් පැවතීම ඇති බැවින්. ආයත් කියලා කියන්නේ අයත්. තස්ස ආයත්ත කියන එක තමයි තදායත්ත වෙන්නේ සමාස වෙද්දී. වුත්ිතාය වුත්ති කියලා කියන්නේ පැවතීම කියන එකයි. එයට අයත් එයට කියලා කිව්වේ සිතට අයත් සිතට යටහත් පැවතීම් ඇති බැවින් අපි කියනවා චෛතසික කියලා. පැහැදිලි නේද? හරි. ඒ ඇති චෛතසික ගැන තව ඉස්සරහට තියෙනවා නේද? ඊළඟ දෙවෙනි පරිච්ඡේදයේ අපිට චෛතසික ගැන කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ රූපය කියලා කියන්නේ තුන්වෙනි පරමාර්ථ ධර්මය. එතකොට මේ චෛතසික කියන එකත් අර ධම්මා කියන වචනේට යටත්ද නැද්ද? අයිතිද නැද්ද? ඒකට අයිති. කුසලා ධම්මා කියලා කියන එකෙත් චෛතසික ඇතුළත්. පැහැදිලි නේද? අකුසලා ධම්මා කියන තැනත් චෛතසික තියෙනවා. අභ්‍යාකතා ධම්මා කියන තැනත් චෛතසික තියෙනවා. එතකොට ඒවත් ධම්මා කියන වචනයෙන් කියවෙනවා. එතකොට ධම්මා කියලා අදහස් කළේ නිස්සත්ව නිජීව ස්වභාවයෝ කියන එකයි. එතකොට මේ චෛතසික කියලා කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, සත්වයෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි. එහෙමනම් මේ චෛතසික ධර්ම කියලා කියන්නේ හේතුන් නිසා හටගත්ත අනිත්‍ය ආදී ලක්ෂණවලින් යුක්ත ධර්මතා. පැහැදිලි නේද? එතකොට මට ශ්‍රද්ධාව තියෙනවා, මගේ ශ්‍රද්ධාව, මගේ ප්‍රඥාව කියලා හිතනවා නම් හරිද වැරදිද? වැරදි. පැහැදිලි නේද? හා ඒ නිසා අපි ඒ දේවල් වල නියම ස්වභාවය ඉදිරියට කතා කරනවා. එකින් එක ගැන ඉස්සරහට කතා කරනවා. එහෙමනම් මේ ධර්මවල ස්වභාවය තේරෙන්න මොකක්ද වෙන්නේ? අර අකුසල් ධර්ම නීවරණ ආදිය යටපත් වෙලා අන්න ඒ කුසල ධර්ම ඉස්පතු වෙනවා. පැහැදිලි නේද? ආ එහෙමනම් ඔය කෙලස් පීඩා එහෙම ඇති වෙන්නේ ඇයි? මේ ධර්මවල නියම ස්වභාවය තේරුම් නොගන්නා නිසා. ඒ නිසානි අසුවල්ලු මට බැන්නා කියලා අපි කේන්ති අරගන්නේ නේද? එතකොට මේ බැනුම බණින් ඒ කෙනා බැන්නයි කියලා අපි ඒ ඇතිවෙන ධර්මතාවය, මේ අවස්ථාවේ ඇති වුණ ධර්මතා ධර්මතා වශයෙන් දැක්කනම් කේන්ති ඇතිවෙනවද? ඇති වෙන්නේ නැහැ. සත්ව පුද්ගල ආත්ම වශයෙන් අපි දැකපු නිසානේ කේන්ති ගත්තේ නේද? අසුවල්ලු මටයි බැන්නේ කියලා හිතන නිසායි. පැහැදිලි නේද? එතකොට බැනීමක් අහනවා කියන එක මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අපි කලින් දවසක කතා කරේ මතක ඇති. ඒ වෙලාවේ සිදුවෙන සිද්ධාන්තය මොකක්ද කියලා අපි තේරුම් ගත්තා නම් ධර්මතාවශේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මොකක්ද උනේ? අර සද්ද රූපයක් සෝත ප්‍රසාදයේ ආපాతගත වුණා නේද? ඒ වෙලාවේ ඒක නරක ආරම්මණයක් නිසා අකුසල් විපාක සෝත විඥානයක් පහළ වුණා කෙනෙක් බනින්දී. එතකොට ඒ වෙලාවේ පහළ වුණ ඒ රූප ධර්ම සහ ඒ නාම ධර්ම සියල්ලම ඒ මොහොතේම නැති වෙලා ගියාද නැද්ද? ඇති වෙලා එවිලි නැති වෙලා. දැන් අපි මේක අපහු මතක් කරන වෙලාවෙදී ඒ ධර්මතාව ටික තියෙනවද? නැහැ. ඒ ටික නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් අපි හිතනවා අසුවල්ලු මට බැන්නා කියලා. නේද? පැහැදිලිනේ. ඉතින් අපි ඒ අවස්ථාවේ ඇති වුණ ධර්මතා වශයෙන් දැක්කනම් මේ වෙලාවේ මෙහෙම ධර්මතා ටිකක් ඇති වුණා. ඒ සද්දය එහෙන වෙලාවේ ඒක විපාක හිතක්නේ. ඒ විපාකය පහළ වෙන්න කලින් කර්මයක් හේතුවක්ද නැද්ද? ඒ විපාක හිත පහළ වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු අපි ඉදිරියේදී කතා කරනවා. ඒ වගේ අවස්ථාවක කොහොමද හේතුඵල වශයෙන් මෙනෙහි කරන්නේ කියලා. දීර්ඝ විස්තරයක් මේ ටික. ඉතින් ඒ ටික මෙනෙහි කරන්න, ඒ ටික තේරුම් ගන්න අපිට තව මූලික දැනීම හැදෙන්න ඕන. ඒ ටික හදා ගන්න තමයි අපි මේ ටික ඉගෙන ගන්නෙ. ඒ ටික ඉගෙන ගත්තයින් පසුව කොහොමද අපි මේ දේවල් මෙනෙහි කරන්නේ කියලා ඒ ටිකත් අපි විස්තර කරනවා. පොත ඒ කොටසට යන්න අපිට පුළුවන්කම තිබුණොත්, අපි මේ ටික ඉඳ ලැබුණොත් ඒ ටිකත් විස්තර කරනවා කොහොමද අපි මේ තැනකදී ධර්මතා වශයෙන් මෙනෙහි කරන්නේ කියන එක. ඒ විදිහට අපි මෙනෙහි කරන්න හුරු වෙද්දී මොකද වෙන්නේ? කෙලෙස් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. කෙලෙස් ඇති වෙන්නේ මෙන්න මේ අයෝනිසෝ මානසිකාරය නිසානේ. අපි කලින් දවසක කතා කළා අයෝනිසෝ මානසිකාරය එතකොට පවතින්න නම් අර අනිත්‍ය දෙයෙහි නිත්‍ය සංඥාව, අනිච්චේ නිච්ච සංඥාව, ඒ වගේම දුක්ඛේ සුඛ සංඥාව, අනත්ත්‍නී අත්ථ සංඥාව, ආත්ම නොයන දෙයක් කෙරෙහි ආත්ම සංඥාව ආදී ඒ වැරදි සංඥා ටික තියෙන්න ඕන. ඒ සංඥා ටික දුරු කරගන්න තමයි අපි මෙන්න මේ නිවැරදි මෙනෙහි කිරීම පුහුණු කරන්න ඕන. එහෙම කරද්දී අර වැරදි සංඥා ටික පවතිනවද? ඒ ටික පවතින්නේ නැහැ. ඒ ටික ටිකෙන් ටික යටපත් වෙනවා, එකවරම නැති වෙනවා නෙවෙයි. අපිට ඒ නිවැරදි සංඥා ටික පුහුණු වෙන්න වෙන්න කෙලෙස් ඇතිවීම ටිකෙන් ටික, කෙලෙස් ඇතිවීමේ ශක්තිය ටිකෙන් ටික බාල වෙනවා. පැහැදිලිනේ? ආ, ඒකට අපි ඒ ටික ඒ නිසා උනන්දුයෙන් මේ ටික දැනගන්න උවමනයි. අපි උත්සාහයෙන් උනන්දුයෙන් මේ ටික දැනගමු. එතකොට ඔය තියෙන කෙලෙස් පීඩා, හිත් පීඩා ඔක්කොම යටපත් කරගෙන පියවර සංඥාවට හිත යොමු කළත්, අපි ඒ මොහොතේ කරන ක්‍රියාවකට හිත යොමු කළත් බොහෝම සංසිඳීමෙන්, සැනසීමෙන් ඒ කටයුතු කරන්න පුළුවන් මට්ටමට හිත සකස් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ සඳහා උත්සාහවත් වෙමු. හොඳයි, ඊළඟට තියෙන්නේ රූප කියන වචනය. රූපපතීති රූපං, රූපණය වන බැවින් රූප නම් වේ. එතකොට මේක විස්තර කරනවා සීතේන පිරුප්පති, උන්නේන පිරුප්පති, ඔය විදියට. මොකක්ද මේ රූපණය කියලා කියන්නේ? සීත උන්හාදී විරෝධී පච්චයේහි විකාරං ආපජ්ජති කියන අර්ථයයි. කෙටියෙන්ම තේරුම සීත උණුසුම ආදී විරෝධී ප්‍රත්‍ය නිසා, ඒ ප්‍රත්‍ය නිසා වෙනස් භාවයකට විකාරයකට පත් වෙන ධර්ම වලට අපි කියනවා රූප ධර්ම කියලා. උදාහරණයක් විදියට කිව්වොත් අපි මේ තියෙන බෝතලයකට ගින්දරක් ලං කළොත් මොකද වෙන්නේ? මේ තියෙන විදියටම මේ රූපය පවතිනවද? නෑ, වෙනස් වෙලා යනවා. එතකොට මේ අපි හිතමු මේ රෙද්දක් තියෙන එකකට ගින්දර ලං කළොත් මේ තියෙන රූපය ඒ විදියටම පවතිනවද? ඒ තියෙන රූපය මොකක්ද එතකොට උතනදි වෙන්නේ? තියෙන රූපයම වෙනස් වෙනවද? එහෙමත් නෙවෙයි. තියෙන රූපයම වෙනසයකට භාජනය වෙනව නෙවෙයි. ඒ පවතින රූපයට තමන් වගේම ඊළඟ පරම්පරාවක් බිහි කරන්න තියෙන හැකියාව වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් එක වගේ රූපයක් එක දිගට එක ආකාරයෙන් පවතිනවා කියලා කියන්නේ ඒ රූප පරම්පරාව තමන් නිරුද්ධ වෙනවත් එක්කම තමන් හා සමාන රූපයක් බිහි කරලා නිරුද්ධ වෙන්නේ. පැහැදිලිද? තමන් හා සමාන රූප තමයි ඊළඟට පරම්පරාව බිහි කරන්නේ. එහෙමනම් අපිට පේනවා එකම වගේ තියෙනවා කියලා. පැහැදිලිද? වෙනස් ප්‍රත්‍යක් ඇවිල්ලා ගින්දරක් වගේ ලං වුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි හිතමු මේ බෝතලේට ගින්දර ලං කළාම දැන් මේක ඝනට තියෙන්නේ, තදට තියෙන්නේ, පඨවි උත්සන්නවයි තියෙන්නේ. පඨවිය පඨවි උත්සන්නව තමයි මේ රූප තියෙන්නේ. අපි ගින්දර ලං කළාම මොකද වෙන්නේ? ඊළඟ පරම්පරාවට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පඨවි උත්සන්න රූප කලාප බිහි කරන්න. ඊට පස්සේ වෙන්නේ මොකද? ඊළඟ කලාප, ඊළඟට බිහි කරන කලාප පඨවි අඩු, පඨවි වල පඨවි උත්සන්න නොවුණු ආපෝ උත්සන්න කලාප බිහි කරන්න ගන්නවා. ඒ නිසා තමයි ඒක දිය වෙලා අපිට වැටහින්නේ. පැහැදිලි නේද? හා. එතකොට මේ ඒ විදිය වෙනසක් උනේ කොහොමද? අන්න අර උණුසුම කියන ප්‍රත්‍ය නිසා. ඔන්න ඔය වගේ ඒ බාහිර ප්‍රත්‍ය නිසා, සීත උණුසුම ආදී ප්‍රත්‍ය නිසා වෙනස් භාවයට පත් වෙන ධර්මවලට අපි නම කියනවා රූප කියලා. එතකොට ඒ විදිහට රූප කීයක් තියේද? රූප 28යි නේද? එතකොට අපි මුල් ඒ වගේ සංඛ්‍යාව කිව්වේ නැහැ නේ. සිත් වර්ග 89යි කෙටි ක්‍රමයට, දීර්ඝ ක්‍රමයට 121යි, චෛතසික 52යි, රූප 28යි, අවසාන පරමාර්ථය තමයි නිබ්බාන කියලා කිව්වේ. වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තං නිබ්බාතිවා ඒතේන රාගග්ගී ආදිකෝති නිබ්බානං කියලා නිරුක්තිය දීලා තියෙනවා. එතකොට භවයෙන් භවය එකට සම්බන්ධ කරන නිසා තණ්හාවට කියනවා නමක් වාන කියලා. කොහොමද? විනනතෝ, එහෙම නැත්නම් එකට සම්බන්ධ කරනවා කියන අර්ථයෙන්. එතකොට වානම් හා නික්ඛන්තෝති නිබ්බානං කියලයි නිරුක්තිය ගන්න. එහෙම නැත්නම් ඒතේන රාගග්ගී ආදිකෝ නිබ්බාති කියන අර්ථයෙන් නිබ්බාති ඒතේන කියන වචනයෙන් තමයි නිබ්බාන කියලා වචනේ හැදෙන්නේ. කොහොම හෝ වේවා කෙටියෙන්ම මේ තෘෂ්ණාවෙන් තොර, එහෙම නැත්නම් තෘෂ්ණාව විතරක් නෙවෙයි ස්කන්ධයන්ගෙන් ස්කන්ධයන්ගේ නොපැවැත්ම, ස්කන්ධයන්ගේ නොපවතින තත්වය කියනවා පරමාර්ථ ධර්මය නිබ්බාන කියලා. පැහැදිලිනේ? අපි ඒ ගැන තව අමතර විස්තර ඉදිරියට කතා කරනවා. හරි. ඊට පස්සේ අපි චිත්ත පරිච්ඡේදය පටන් ගන්නයි යන්නේ. ඊට පස්සේ මේ සිත භූමි ભેද වශයෙන් කොටස් කීයකට බෙදෙනවද? හතරකට බෙදෙනවා. දැන් අපි මේ ටික ටිකක් ඉක්මනින් කතා කරගෙන යන්න අදහස් කරනවා. මොකද මේ ටික පිරිස කතා කරලා තියෙනවද නැද්ද? කතා කරලා තියෙනවා. අපිට උවමනාව තිබුණේ අර පරමාර්ථ ධර්මවල ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න උවමනාව තිබුණා. මේවා එතකොට ආත්ම වශයෙන්, සත්ව පුද්ගල වශයෙන් ගත යුතු දේවල් නෙවෙයි කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න උවමනාව තිබුණා. අපි මේ බෙදීම් සම්බන්ධව ඒ ටික අපි ටිකක් ඉක්මනින් කතා කරගෙන යනවා. මේ ටික කලින් කතා කරලා තියෙනවා කිව්වා නේද පිරිස? ගොඩ දෙනෙක් මං හිතන්නේ මේ කොටස ඉවර කරලා තියෙන්නේ නේද? හරි. ඊළඟ කොටස කවුරු හරි කියවම බලන්න. පවර චිත්ත ආයස්ම.
චිත්ත පරිච්ඡේදෝ
මෙතනින් පටන් ගමු.
තත්ත චිත්තං තාව චතුප්පිදං හෝති කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලෝකුත්තරං චේති.
හරි. අපි මේ ටික කතා කරන්න කලින් මේ පරමාර්ථ සහ සම්මුති ගැනත් පොඩි කරුණක් ඊට අමතරව කියන එක හොඳයි කියලා හිතුණා. ඒකට ඒ ගැන විස්තර අපි ගොඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ටික තියෙන තැන් අපි කියනවා, ඒ ටික හිමීට කියව ගන්න නේද? එතකොට මේ අභිධර්ම චන්ද්‍රිකාව පොතේ මුලත් මෙතන විස්තරයක් තියෙනවා. පේනව ඇති. පටන් ගද්දිමනේ. එතකොට සම්මුති දේශනා, පරමාර්ථ දේශනා කියලා විස්තර කරලා, සම්මුතිය කියන්නේ මොකක්ද, පරමාර්ථය කියන්නේ මොකක්ද, ඔය විදිහට ප්‍රශ්න හිමත් තියෙනවා. ඒවට උත්තරත් බලා ගන්න පුළුවන්. එතකොට ඔය මොන ගැහුනම ඊට පස්සේ දැන් ඔය කාව හරි මෙන්න අහන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා නේද? මේ ටික බලලා තියාගෙන දැන් ඔය යනින වෙලාවට තව අනිත් ස්වාමීන් වහන්සේලාව මොන ගැහුනම අහන්න ප්‍රශ්න ටිකක් මේ තියෙන්නේ. හරි, මේ ටික හිමීට කියවලා තියාගන්න. ඉතින් මේවා තේරෙනවා, සිංහලෙන් පැහැදිලිව සරලව විස්තර කරලා තියෙනවා. ඒ ටික හිමීට කියවලා තියාගන්න. ඊට පසුව ආපහු අභිධර්මයේ මූලික කරුණු පොතේ එතන පටන් ගද්දිම තියෙනවා පරමාර්ථය හීනාර්ථය කියන්නේ මොකක්ද කියලා විස්තරයක්. ඒ ටිකත් මේ පටන් ගද්දිම තියෙනවා. ඒ ටිකත් හිමීට පිරිස කියවලා තියාගන්න. එතකොට මේ පරමාර්ථය සහ ඒ දෙක වෙන් කරලා බලන විදිය ගැන මෙතන මූලික කරුණු පොතේ පැහැදිලි කරලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් මේක දැනගන්න විදිය ගැන මෙතන ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා. පේනවා ඇති, අපිට යමක් තවත් බෙදලා බලන්න පුළුවන් නම්, එහෙම බෙදාගෙන බෙදාගෙන අපිට බෙදලා බලන්න පුළුවන් තවත් බෙදීමට ලක් වෙන දෙයක් තියෙනවා නම් ඒකට අපි කියනවා සම්මුතියක්. බෙදන්න එහෙමනම් ඒක පරමාර්ථයක් නෙවෙයි. දැන් සම්මුතිය කියන එකේ නිරුක්තිය නෙවෙයි මේ කිව්වේ. ඒතකොට සම්මුතියක් අපිට බෙදන්න පුළුවන් තව. බෙදලා බෙදාගෙන යද්දී අවසානයේට නොබෙදිය හැකි මට්ටමට ප්‍රකට වෙන, අවසානයේදී ප්‍රකට වෙන දෙයට අපි කියනවා පරමාර්ථ ධර්මය. හරි. එතකොට ඒව ගැන හිමීට මේ ටික කියවගෙන බලා ගන්න. මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න, මේ එහෙම නැත්නම් ටිකක් අපහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ටික හොඳට දැනගෙන තියාගන්න ඊළඟ දවසේ අපි එන්න කලින්. එදාට අපි තව ටිකක් මේ ගැන පිරිසකින් ප්‍රශ්න එහෙම අහලා දැනගමු නේද? ඔව්, එහෙම හොඳයි. මේ ටික කලින් කතා කළාද? පිරිස බලාගෙන යද්දි කතා කළානේ. හරි. එහෙමනම් මං හිතන්නේ බොහෝ දිනක් මේ කොටස් දැනගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ ටික අපහු විස්තර කරන්න කාලි ගන්නේ නැහැ. එහෙම හොඳයි නේද? ගුණාලංකාරයස්ම. හොඳයි. හරි. එහෙමනම් මේ ටික අපි දැන් කතා කරගෙන යමු. මේ සිතේ බෙදීම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකුත්තර කියලා සිත ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ඒ මොකක්ද පදනම? එහෙම බෙදන්න පදනම තමයි භූමි ભેදය කියලා අපි කියන්නේ. භූමි ભેද වශයෙන් පැහැදිලිද? කාමාවචර භූමිය එහෙම කියලා අපි කියන්නේ. කාම භූමි, රූප භූමි, මේ විදිහටයි විස්තර කරන්නේ. එතකොට මේ භූමිය කියලා කියන්නේ, එතකොට මෙතන හැම වෙලෙම අපි අදහස් කරන්න එපා භූමිය කියන එකෙන් අදහස් වෙන්නේ අපිට මේ පේන විදිය භූමියක් කියන අර්ථයෙන්ම නෙවෙයි. පැහැදිලි නේද? එතකොට දැන් නැත්තම් කෙනෙක් අහයි එතකොට ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ කොහෙද? පැහැදිලිද? ඒ විදිහේ අවකාශයක් එහෙම ප්‍රදේශයක් නැහැ ලෝකෝත්තර භූමිය කියලා. පැහැදිලිද? හා. එතකොට මේ කාමාවචර කියන වචනවල අර්ථ ඉස්සරහට විස්තර කරලා තියෙනවා. කාමේ තීති කාමෝ කාම තණ්හා සායත් අවචරති ආරම්මන කරන වසීනාති කාමාවචරං. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ කාමාවචරය කියලා කාමාවචර භූමිය කියලා කියන්නේ කාම තෘෂ්ණාවට කියනවා කාමෝ කියලා. කාම තෘෂ්ණාවට කියන නමක් තමයි කාමෝ. හේතුව තමයි කැමති වන්නේය කියන අර්ථයෙන් කාම කියලා කියනවා කාම තෘෂ්ණාවට. එතකොට ඒ කාම තෘෂ්ණාව මෙහි හැසිර අරමුණු කිරීම වශයෙන් මෙහි හැසිරෙනවා. බහුල වශයෙන් මේ භූමියේ හැසිරෙනවා කියලා අපි කියනවා කාමාවචර භූමිය කියලා. පැහැදිලි නේද? එතකොට කාමාවචර කියන වචනේ අපි විස්තර කළේ ඊට පස්සේ කාම භවයටත් මේ කාම කියන වචනේ පැහැදිලි කර යෙදෙනවා. එතකොට ඒ කාම භවයේ බොහෝ සෙයින් හැසිරෙන්නේ කියන අර්ථයනොත් මේ සිත්වලට කියනවා කාමාවචර සිත් කියලා. පැහැදිලිද? එතකොට කාම භවයේ බොහෝ සෙයින් හැසිරෙන, ඒ කියන්නේ වෙන තැන්වල හැසිරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. කාම භවයේ බොහෝ සෙයින් පහළ වෙන්න පුළුවන් සිත් කියන අර්ථය. එතකොට කාම භවය කියලා කියන්නේ කොහෙටද? කාම භවය කිව්වේ සතර අපාය, මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක හයට කියන නම. හරි. යේ භුයේන කියලා පාඩයක් තියෙනවා පේනවා ඇති. බොහෝ සෙයි. ඒකේ විතරක් කියන අර්ථයෙන් නෙවෙයි. පැහැදිලි නේ? ආ. ඒතර ඒ විදිහට මේ වචනේ අර්ථය දැනගන්න ඕන. රූපාවචර අරූපාවචර කියන වචනවලත් අර්ථය ඒ විදියයි. එතකොට ලෝකුත්තර කියන වචනේ තේරුම උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් එතෙරවන්නේය කියන අර්ථයෙන්. ලෝකෝත්තර කියලා කියනවා මාර්ගසිතට. එතකොට ඵලසිත ඒ උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් එතෙර වුණ නිසාත් ඒ දෙකම එතකොට ඒ සිත්වලට අරමුණු වෙන නිසා නිර්වාණයටත් අපි ලෝකෝත්තර කියන වචනය යොදා ගන්නවා. පැහැදිලි නේද? එතකොට ලෝකෝත්තර ධර්ම කියලා අපි කියනවා ඒකට. පැහැදිලිද? එතකොට ලෝක කියලා මෙතනින් අදහස් කරන්නේ උපාදානස්කන්ධ ලෝකයට. එතකොට ඒ උපාදානස්කන්ධ ලෝකයෙන් ඈතර වෙන්නේ මාර්ගසිත ඉපදුනාමනි. පැහැදිලි නේද? එතකොට උපාදානස්කන්ධ එහෙම නැත්නම් කෙටියෙන්ම කිව්වොත් ආශ්‍රව රහිත භාවයට, ආශ්‍රවයන්ගෙන් තොර භාවයට පත් වෙන්නේ, කෙලෙස් නැති කරන්නේ මොන හිතින්ද? කෙලෙස් නැති කරන්නේ මාර්ගසිතින්. මාර්ගසිතින්. පැහැදිලි නේද? එතකොට ඵලසිත කෙලෙස් නැතිවීමෙන් පසුව උපදින සිතක්. එතකොට ඒ නිසා අපි ඒවට කියනවා ඒ කෙලෙසුන්ගෙන් ඈතර වෙන නිසා. එහෙම නැත්නම් මේ ආශ්‍රවයන්ගෙන් ආශ්‍රවයන්ගේ අභාවය සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේදී. පැහැදිලි නේද? ආ. උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් ඈතර වෙනවා කියන අර්ථයෙන් ලෝකුත්තර කියන වචනේ යෙදෙනවා. හරි. මේ විදිහට මේ වචනාර්ථ දැනගෙන අපි මේ හිත්වල බෙදීම් ඉක්මනට බලාගෙන යමු. ඊට පස්සේ අපි අදට මේ සිත් ටික කතා කරලා අවසන් කරමු. ඉක්මනට ඊළඟ කොටස කියමු බලන්න කවුරු හරි මේ හතරවෙනි පාඩය. කවුද? තේජානන්ද අයස්. මේවා නම් බලන්න නැතුව දැන් බලන්න නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නේද? ආ, කමක් නැහැ කියමු.
අකුසල චිත්තං තත්ත කතම කාමාවචරං සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකං උපෙක්ඛහ සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංඛාරික මේකං සසංඛාරික මේකං උපෙක්ඛහ සහගතං දිට්ඨිගත විපයුත්තං අසංඛාරික මේකං සසංඛාරික මේකන්ති ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම.
හරි, එතකොට මේ අකුසල සිත් ගැන අපි දැන් ඊළඟට කතා කරගෙන යන්නේ. දැන් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා අපි සිත් බෙදුවනේ කොටස් හතරකට. ඒ කොටස් හතරෙන් අපි පළවෙනි කොටස ගන්නවා, කාමාවචර සිත්. කාමාවචර සිත් ඒ බෙදීමේදී 54ක් තියෙනවා. ඒ 54ෙන් 12ක් තියෙනවා අපි ඒව නම් කරනවා අකුසල් සිත්. ඒ සිත්වල බෙදීම අපි ඊළඟ දවසේදී සටහනක් විදියට ඉරිසට දෙන්නම්. එතකොට ඒ 54ක් වූ කාමාවචර සිත්වලින් අකුසල් සිත් 12ක් යෙදෙනවා. ඒ 12න් ඒ 12 කොටස් තුනකට බෙදෙනවා, ලෝභ මූල සිත්, දෝෂ මූල සිත් සහ මෝහ මූල සිත් කියලා. එතකොට මේ ලෝභ මූල සිත් 8 තමයි අපි දැන් මේ කිව්වේ. එතකොට මේ අකුසල් සිත් කියන එකේ තේරුම මොකක්ද? ඒක දැනගන්න ඕන. දැන් කාමාවචර කියන වචනේ අපි දැනගත්තා. ඒ විදිහටම අකුසල් සිත් කියලා කියන්නේ ඇයි මේවට? අකුසල් සිත් තුර අකුසල් කියන වචනේ තේරුම කිතියම කිව්වොත් දුක් විපාක මත්ෙහි ඇති කරන දුක් විපාකයක් ඇති වුණා. හරි, එතකොට මත්ෙහි අනාගතයේදී නරක විපාක බිහි කරන සිත්වලට අපි කියනවා අකුසල් සිත් කියලා. එතකොට මේ සිත්වල ශක්තියක් තියෙනවා. මේ සිත්වලින් රැස් කරන කර්ම ශක්තිය අනාගතයේදී නරක විපාක උත්පාදනය කරන්න සමත්. පැහැදිලිද නේද? එතකොට මත්ෙහි ඒ අනාගතය කියලා කියන්නේ කොච්චර කාලයක්ද? එක චිත්තක්ෂණයක්ද? නෑ. දැන් මේ අකුසල් හිත්වලින් ඒ ළඟම විපාක ඇති කරන්නේ සාමාන්‍යයෙන් කාලයක් කියන්න පුළුවන්. එක ළඟම විපාක ඇති කරන්නේ මාර්ග සිත් විතරයි. මාර්ග සිත් වලින් තමයි ඒ ළඟම ප්‍රතිඵලය ලබා දෙන්නේ. අනිත් හිත් කුසල් සහ අකුසල් සිත් වලින් විපාකය දෙන්නේ ටිකක් ඊට වඩා පරක්කු වෙලා. මේ භවයේදීම කොටසක් ලැබෙනවද නැද්ද? කොටසක් ලැබෙනවා. මේ භවයේදීම කොටසක් ලැබෙනවා ඈ. එතකොට ඒ නිසා නරක වැඩ කළොත් මේ භවයේදීම ඒයින් කොටසක් ලැබෙනවා. එතකොට ඊළඟ භවයේදීත් ලැබෙනවා. සමහර ඒවා තියෙන්න පුළුවන් කල්ප ගණනාවක් ගිහිල්ලා විපාක ලැබෙනවා. පැහැදිලිනේ? කල්ප 100,000 ගණන් ගිහිල්ලත් විපාක ඉස්මතු වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන භයානකකම නේද? දැන් අපි මේ මොහොතේ නරක දේවල් නොකරම හිටියත් අපි අතීතයේ කරපු නරක දේවල් තියෙනවද නැද්ද? ඒ වගේ විපාක ඇවිල්ලා අපිව අපායට අරන් යන්න පුළුවන් විපාක තියෙනවද නැද්ද? තවත් ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහවත් වෙන්න ඕන මේ කර්මක්ෂය කිරීම සඳහා නේද? ඉතින් කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. ඒකට එතනින් අදහස් කරන්නේ සියලු කර්ම නැති වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට උනත් ජනක කර්මවල ශක්තිය තමයි ප්‍රහාණය වෙන්නේ. ජනක කර්ම ඇති වෙන්නේ නැහැ. ඉතින් අනික් ඒ භවයේදී තවත් අනික් කර්මවල විපාක රහතන් වහන්සේ කෙනෙකුට උනත් විපාක ලැබෙනවා. හරි, එහෙමනම් ඒ විදිහට අනාගතයේ නරක විපාක බිහි කරන්න සමත් සිත් වලට අපි කියනවා අකුසල් සිත්. එහෙමනම් මුලින්ම කතා කරන්නේ ඒ අකුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8 ගැන. ඒතර මේ ලෝභ මූල සිත් 8 ලැබෙද්දී මේකේ තියෙන අනුපිළිවෙලක් තියෙනවා. මේ සැකැස්ම සිද්ධ වෙන කොහොමද? අපි මේ සියලු ලෝභ සිත් අපි එල් අකුර දාමු කොහොම නේද? මේ ලෝභ සිත් කියන්නේ ලේසි නිසා අපි දැන් මෙහෙම හරි. එතකොට මේ ලෝභ සිත් සියල්ලම අපි කොටස් විදියට දෙකට බෙදෙනවා. සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත කියලා. සෝමනස්ස සහගත අපි ඒකටත් එස් අකුරම දාමු නේද ලේසි. සෝමනස්ස සහගත උපේක්ඛා සහගත කියලා. ඒ වෙන්නේ කොහමද? ලෝභ සහගත සිත් සියල්ලම කොටස් දෙකකට බෙදෙනවා. සෝමනස්ස සිත් උපේක්ෂා සිත් කියලා. ඒ වෙන්නේ ඒ සිත පහළ වෙද්දී ඇති වෙන වේදනාවේ ස්වභාවය අනුව. කොහමද? ඒ වේදනාව ඇතැම් විටක සෝමනස්ස වෙන්න පුළුවන්. සෝමනස්ස කියලා කියන්නේ තේරෙනවනේ, සෝමනස්ස කියන වේදනාව තේරෙනවනේ. යහපත් සිතක් ඇති කියන අර්ථයෙන් තමයි සුමන කියලා හැදෙන්නේ. සුමනස්ස භාවෝ සෝ. මේ දවසවල හදන්නේ නැති නේද මේ වචනවල නිරුක්ති එහෙම නේද? යහපත් මනසක් ඇති තැනැත්තාගේ භාවයට කියනවා සෝමනස්ස කියලා නේද? එතකොට ඒ විදිහට සෝමනස්ස සිත් සහ උපේක්ෂා සහගත සිත් කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ සෝමනස්ස සහගත සිත් නැවත කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. කොහමද? දිට්ඨිගත විප්පයුත්ත, දිට්ඨිගත සම්පයුත්ත. අපි දිට්ඨිගත සම්පයුත්ත සහ දිට්ඨිගත විප්පයුත්ත කියලා. පැහැදිලිද? එතකොට මේ උපේක්ෂා සිතුත් ඒ විදියටම කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. මේ විදියටමයි දිට්ඨිගත සම්පයුත්තයි දිට්ඨිගත විප්පයුත්තයි. පැහැදිලිනේ? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත, උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත, උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුත්ත කියලා. එතකොට මේ දිට්ඨිගත සම්පයුත්ත දිට්ඨිගත විප්පයුත්ත කියන්නේ මොකක්ද? වැරදි දිට්ඨියක් මේ හිතේ යෙදෙනවද නැද්ද කියන කාරණාව අනුව. පැහැදිලි නේද? එතකොට වැරදි දිට්ඨියක් සහිතයි නම් ඒ හිතට කියනවා දිට්ඨිගත සම්පයුත්ත. එතකොට මෙතනදී මේක බෙදෙන්නේ මෙතන පදනම තමයි වේදනාව. වේදනාව කියන ධර්මය පදනම් කරගෙන තමයි මේ විදිහේ බෙදීමක් සිද්ධ වුනේ. එතකොට මේ බෙදීම සිද්ධ වෙන්නේ දිට්ඨිය යෙදෙනවද නැද්ද කියන කාරණාව මුල් කරගෙන. පැහැදිලිද? මේ පිරිසට වැඩක් දෙන්න හදන්නේ. හා, ඊළඟට මේ දිට්ඨිය යෙදෙන සෝමනස්ස හිත් තියෙන්න පුළුවන්, දිට්ඨිය නැති සෝමනස්ස හිත් තියෙන්න පුළුවන්. දිට්ඨිය සහිත උපේක්ෂා සිත් තියෙන්න පුළුවන්, දිට්ඨිය නැති උපේක්ෂා හිත් තියෙන්න පුළුවන්. දැන් කොටස් කීයයිද? 4යි. ඒ හැම හිතක්ම නැවත කොටස් දෙකකට දෙකකට බෙදෙන්න පුළුවන්. ඒකට අපි කියනවා සසංඛාරික සහ අසංඛාරික ભેදය. ඒකට අපි කියමු සංඛාර ભેදය කියලා. සංඛාර ભેදය. ඒ අනුව මේ හැම එකක්ම අසංඛාරික සහ සසංඛාරික ওই විදිහට මේ හැම එකක්ම කොටස් දෙකට දෙකට නැවත බෙදෙනවා. පැහැදිලිද? අසංඛාරික සසංඛාරික අසංඛාරික සසංඛාරික ওই විදිහට බෙදෙනවා. දැන් එතකොට ඔක්කොම කීයද වර්ග? දැන් 8යි. පැහැදිලි නේද බෙදුණු හැටි? එතකොට මේ හැම හිතක්ම නැවත කොටස් දෙකකට දෙකකට බෙදිලා කොහොමද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික. ওই විදිහට පහළට අනුපිරිවෙලට හැදෙනවා. පැහැදිලි ඇති. ආ එහෙමනම් මේ සටහන ඊළඟ දවසේ ඉරිස දාගෙන ඇවිල්ලා අපිට පෙන්වන්න ඕන. හොඳයි නේද? ආ හරි. එහෙමනම් මේ සටහන මේ විදිහට නෙවෙයි සිංහල අකුරින්. කෙටි අකුරු ලිව්වට කමන්නේ මේවට. මෙතන දානවා ලෝභ සිත්. මෙතන සෝමනස්ස වේදනා උපේක්ෂා වේදනා කියලා. කෙටියෙන් ඒවට ලිව්වට කමන්නේ. මෙතන දාන්නේ වේදනා භේදය, දික්ටි ගත සම්ප්‍රයුක්ත භේදය සහ සංඛාර භේදය කියලා මේ තැන්වල මාතෘකා ලියනවා. ලියලා මේ විදියට බෙදීම් දාලා මේ විදියට සටහනක් මං හිතන්නේ දැම්ම පිරිස හදාගෙන ඉවරයි නේද? ආ පිළිවෙලට එකක් හදාගෙන ඇවිල්ලා අපිට ඊළඟ දවසේ පෙන්වන්න. හොඳයි. එතකොට මේ එකිනෙක වේදනාවන් නැති වෙන්න සහ දික්ටි කියන ධර්ම ඇති වෙන්න මේ සංඛාර ભેදය ඇති වෙන්න හේතු මොනවාද කියන දේවල් අපි ඊළඟ දවසේ විස්තරැතුව කතා කරමු. අද ඒකට කාලෙ මදි. මේ ටික කතා කරලා එතකොට මේ ටික අපි කතා කළයින් පස්සේ ඊළඟ හිත් ගැන කතා කරද්දී අපිට මේවා කතා කරන්න වෙන්නේ නැහැ වෙන්නේ. මොකද මේ බෙදීම් පළවෙනි මුල් හිත් ටික කතා කරද්දී තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි නේද?